തെരുവാൻ സരണായി. അത് ദാസ് വിസിയ കെ ജൂലി വിസി പാസ്വനിത അപ്പി മേ പുറത്തുപാടി സൂദാനം വിലാസി തിന്നെ හත්ලිස් නමවෙනි ආධුනිකයන් සඳහා සතුමත් බව හඳුන්වාදීමේ වැඩසටහනට ඒ සඳහා නිසරණ වනය වෙනුවෙන් මේ ධර්ම සභාවට වැඩම කළ නම කියන්න අවසරයි. ගෞරවනීය හෝමගම ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා මම බොහොම ධර්ම ගෞරවයෙන් යුතුව පාද නමස්කාරයෙන් මේ ධර්ම සභාවට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහන සඳහා Zoom තාක්ෂණය හරහාත් මිත්සලා තාක්ෂණය හරහාත් සම්බන්ධ වෙන හැම දෙනාමත් මම ගෞරවයෙන් මේ ධර්ම සභාවට පිළිගන්නවා. අපේ වැඩසටහනේ සුපුරුදු පරිදි මුලින්ම තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ කැටි අනුශාසනාවකට සවන් දෙන එක. ඉතින් ඒ සඳහා මම පාද නමස්කාරයෙන් යුතුව ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අපිට අනුකම්පාවෙන් කැටි අනුශාසනාවක් පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භාරාහවේ පංචක්ඛන්ධා භාරාහාරෝ ච පුග්ගලෝ භාරාදානං දුක්ඛං ලෝකේ භාරානික්කේපනං සුඛං නිකිපිත්වා ගරුම් භාරං අඤ්ඤං භාරං අනාදිය සමූලං තණ්හං අබ්බුයිහ නිචාතෝ පරිනිබ්බුතෝති.
සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධලා ඉන්න පින්නතුනි, අපි හැම දෙනාම එක්තරා විදිහක මෙන්න මේ ධර්මයේ පිළිබඳ පරීක්ෂණයක යෙදිලා ඉන්න පිරිසක්. එතකොට ඒ වගේ පරීක්ෂණයක යෙදිලා ඉන්නකොට, ඒ වගේ උත්සාහයක් දරනකොට අපි මේ ධර්මය එක එක ආකාරයෙන් පැහැදිලි කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේ එක් එක් ආකාරයෙන් පැහැදිලි කරගන්න දරන උත්සාහයේදී ඉතින් අපිට නොයෙකුත් ධර්ම කරුණු, නොයෙකුත් මේ ධර්මය පිළිබඳ කළ හැකි උත්සාහයවත් ගැළපිලා එන්න පුළුවන්. ඉතින් ඒ වගේ උත්සාහයක් පිළිබඳ, ඒ වගේ අදහසක් පිළිබඳ කරුණු කාරණා ටිකක් ඉදිරිපත් කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා මම මේ විදිහේ දෙයක් කියන්න කැමති. දැන් අපි හිතමු, දැන් අපේ ජීවිතවල ස්වභාවයක් තියෙනවා, එක්තරා විදිහක මේ බරක් දරාගෙන, වෙහෙසක් දරාගෙන යන ගතියක් අපේ ජීවිතවල තියෙනවා. එතකොට කුඩා අවදීදී යම් කිසි විදිහක සැහැල්ලුවෙන් කල් ගත කරනවා වෙන්න පුළුවන්. නමුත් කාලෙ ගෙවෙන්න ගෙවෙන්න, අර තරුණ වයසට, මැද වයසට පැමිණෙන්න පැමිණෙන්න, අන්න මොකද කරන්නේ, අමුතුම වෙහෙසක්, අමුතුම බරක් දරාගත්ත පුද්ගලයෙක් බවට මේ තැනැත්තා පත් වෙනවා. එක්තරා විදිහක අපි කියන අර බැගේජ් එකක් හැදෙනවා. එතකොට මේ මල්ලේ අන්න අතීත සිදුවීම්, තමුන්ට වෙච්ච කරදර බාධක, ඊට පස්සේ තමුන් රැස් කරගත් දේවල්, නොයෙකුත් නම්බුනාම, කීර්ති ප්‍රශංසා, ඔය වගේ එක එක දේවල් අපි ටිකෙන් ටික පුරව ගන්නවා. ඉතින් පුරව ගන්න මොකද වෙන්නේ, කල් ගත වෙන්න වෙන්න මොකද වෙන්නේ, මේ මල්ලේ බර වැඩි වෙනවා. ඉතින් මල්ලේ බර වැඩි වෙනකොට අන්න එක්තරා විදිහක මේ මල්ල නිසාම ලොකු වෙහෙසක්, මෙන්න මේ මල්ලේ ඇති දේවල් නිසාම අමුතු ආතතියක්, පීඩනයක් අපේ ජීවිතවලට ගැළපිලා එනවා. ඒ විදිහට උදා වෙලා එනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මල්ලට කරන ආමන්ත්‍රණයක්, මෙන්න මේ තමුන් දරාගෙන ඉන්න බරට කරන ආමන්ත්‍රණයක් තමයි අද අපි ඉදිරියෙන් තියාගත්ත ගාථාව. එතකොට එක්තරා විදිහක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ ගාථාවකින් මේ අදහස ප්‍රකාශ කරනවා. මොකද්ද? භාරා හවේ පංචස්කන්ධා කියලා කියනවා. මේ ලෝකයේ බර, මේ පංචස්කන්ධ බර තමයි තියෙන්නේ මේ ලෝකයේ මිනිස්සුන්ට. මේ ජීවිත ගමන ගෙවාගෙන යනකොට මෙන්න මේ පංචස්කන්ධ බරක්, ස්කන්ධයක් මේ පුද්ගලයෝ දරාගෙන තියෙනවා. ඊළඟට කියනවා භාරාහාරෝච පුද්ගලෝ, මේ බර ගෙන යන්නා තමයි මේ පුද්ගලයා. මෙන්න මේ පංචස්කන්ධ බර ඔළුවේ තියාගෙන, හිසේ තියාගෙන බර ගෙන්න යන්නේ බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ කියනවා භාරාදානං දුක්ඛං ලෝකේ, මෙන්න මේ විදිහට බරක් ඔසවාගෙන ඉන්නවා නම් ඒක මේ ලෝකේ දුකක්. මොකද බරක් ඔසවාගෙන ඉන්නකොට ඒ බර ඔසවීම පමණින්ම වෙහෙසක් එනවා. කියනවා බාරා නික්කේපනං සුකං. මේ බර බහා තැබුවා නම්, මේ බර පොඩ්ඩක් පැත්තකින් තිබ්බනම් අන්නේ තියෙන පමණින්ම සැහැල්ලුවක් පහසුවක් ඇති වෙලා එනවා. නික්කිපිත්වා ගරුම් බහරං අඤ්ඤං බහරං අනාදිය. ඊට පස්සේ කියන මෙන්න මේ බර බහා තබලා අන් බරක් නොගනි, වෙන එකක් අරගන්නෙත් නැහැ. සමූලං තණ්හං අබ්බුයිහ නිච්ඡාතෝ පරිනිබ්බුතෝති. මෙන්න මේ තණ්හාව මුල් සමග මුදුරලා දාලා මේ තණ්හා රහිතව පිරිණිවියේ වෙයි කියලා අමුතුම විදිහේ කතාවක් කියන. එතකොට ඔන්නයි කියන කතාව අපි ටිකක් ටිකක් පැහැදිලි කරගන්න උත්සාහයක් ගමු. ඉතින් මේ ධර්මයේදී අපි කියනවා මේ එක්තරා විදිහක මෙන්න මේ ආදීනව ස්වභාවය දකින්න කියලා. එතකොට ආස්වාද ආදීනව නිස්සාරණ කියලා කොටස් තුනකුත් ගැන හැර දක්වනවා. ඉතින් කෙනෙක් ඇත්තටම ආස්වාදේ පස්සේ හොයාගෙන ගියාම තමයි මේ තැනැත්තට ආදීනවේ දකින්න ලැබෙන්නේ. හොඳ හොඳ ඉලක්ක පිටිපස්සේ, හොඳ හොඳ වස්තු සම්භාර පිටිපස්සේ, හොඳ හොඳ රැකියා පිටිපස්සේ සමහර විට හඹාගෙන යනවා වෙන්න පුළුවන්. ඒ හඹාගෙන යන්න යන්න කල් ගෙවන්න ගෙවන්න මොකද වෙන්නේ? අන්න එක්තරා විදිහක මේ ආදීනව ස්වභාවෙත් මේ පුද්ගලයාට දකින්න ලැබෙනවා. මේ ලං කරගත්ත වස්තු තමුන්ගෙන් ගිලිහිලා යනකොට අන්න මොකද වෙන්නේ කියලා දකින්න ලැබෙනවා. ඉතින් එක්තරා සූත්‍ර දේශනාවක මෙන්න මේ විදිහේ සඳහනක් බුදුරජාණන් වහන්සේ කරනවා. මොකද්ද මේ පුද්ගලයෝ මේ ලෝකේ මේ වස්තු සම්භාරය ක්‍රැස් කරගන්න බොහෝම වෙහෙස මහන්සි වෙනවා. එතකොට මේ විදියට උදේ ඉඳලා රෑ වෙනකන් දාඩිය හෙලමින්, ඊළඟට මේ අවුවෙන් හීතලෙන් පීඩාවට පත් වෙමින්, වැස්සට තෙමෙමින්, ඊට පස්සේ මැසි මදුරුවන්ගේ කරදර විඳිමින්, මේ කුලප්පු වෙච්ච අස්සය ඇත්තු මේ වටපිටාවේ ඉන්න කුලප්පු වෙච්ච මිනිස්සුන්ගෙන් කරදර විඳිමින්, ඔන්න ඔය විදියට මේ තැනට උදේ පාන්දර අමුඩි ගහ ගත්තාම අන්න හවස් වෙනකන් මේ වෙහෙස දරාගෙන අන්න කටයුතු කරනවා. වෙන මේ විදියට සම්පත් රැස් කරගන්න උත්සාහයක් දරනවා. ඉතින් එහෙම උත්සාහ කරාට මොකද මේ තැනැත්තගේ උත්සාහය අසාර්ථක වුණොත් බැරි වෙලාවත්, අන්න අසාර්ථක වුණොත් මේ තැනැත්තා කල්පනා කරනවා, අයියෝ මට මේ විදිහේ උත්සාහයක් දරලා, මේ විදිහේ උනන්දුවක් දරලා මේ ළඟා කර ගැනීමක් කරන්න බැරුව ගියා. එතකොට හඬමින් වැළපෙමින් ඒ පිළිබඳ දුක් හෙමින් කල්ගත කරනවා. ඊට පස්සේ කියන බැරි වෙලාවත් සාර්ථක වුණොත් අන්න මෙතනත් ඊට පස්සේ කල්පනා කරනවා, මගේ මේ රැස් කරගත් වස්තු සම්භාරේ රජවරු නොගණිත්වා, සොර සතුරෝ නොගණිත්වා කියලා අන්න මොකද කරන්නේ? අන්න ඒ රැස් කරගත් ටික ආරක්ෂා කරගන්න, ඒවා රැකගන්න රෑ තිස්සේ වෙහෙස මහන්සි වෙනවා. ඉතින් එහෙම වෙහෙස මහන්සි වෙලා බැරි වෙලාවත් ඒ වස්තුව කවුරු හරි රජෙක් ගත්තොත්, හොරෙක් අරගෙන ගියොත් මේ තැනත් හඬනවා වැළපෙනවා, මගේ මේ විදිහට රැස් කරගත්ත වස්තුව නැති වෙලා ගියා කියලා. ඊට පස්සේ බැරි වෙලාවත් සාර්ථකව රැස් කරගෙන තියාගත්තත් අන්තිමට ජීවිත ගමන කෙලවර වෙලා යද්දී එක්තරා විදිහක අප්‍රිය දායාදකරුවෙට මේක දීලා යන්න වෙනවා. ඔන්න ඔහොම මේ බර රැස් කරගත්තා ගන්න වෙහෙස සහ ඒ බාර පිළිබඳ ආරක්ෂාව පිළිබඳ වෙහෙසක් පෙන්නලා දෙන්න උත්සාහ ගන්නවා. ඉතින් ওই විදිහේ කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ ඔය කියන්නේ. එතකොට අපේ අපේ ජීවිතවලත් මේ පින්නතුන් එක්තරා විදිහක පොඩක් කල්කනා කරලා බැලුවොත් ඔන්න ඔය අපි ලං කරගන්න බලාපොරොත්තු වෙන දේවල් නිසා, ඒ විදිහේ උත්සාහ උනන්දු නිසා කොච්චරනම් බරක් වෙහෙසක් අපිට දැනුණද, ඒ එක එක සිදුවීම් මතක් වෙනකොට තවමත් කොපමණනම් වෙහෙසක් හිතට දැනෙනවද කියලා අන්න කල්පනා කරන්න පුළුවන්. එතකොට මේ බාහිර වස්තු වේවා, මේ හිත තුලින් අල්ලගත් දේවල් වේවා, ඔය ඔක්කොම මේ පංචස්කන්ධ භාරය කිව්වහම අයිති වෙනවා. ඒතර අපිට හිතනවා මේ බාහිර තියෙන ඒවා වෙනම තියෙනවා කියලා. නමුත් හිතෙන් තමයි මේ දේවල් අල්ලගෙන තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ වටපිටාවේ තියෙන වස්තු නෙමෙයි ඇත්තරම මේ පුද්ගලයන්ට කාමයේ ආසාව දනවන්නේ. ඒ වෙනුවට මේ ඇතුළත තියෙන සංකල්ප. ඇතුළත තියෙන සංකල්ප. එතකොට එක්කෙනෙක්ගේ ආසාව දනවන දෙයක් නෙමෙයි තව කෙනෙක්ට ආසා දනවන දෙය. එක්කෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි තව කෙනෙක් බලාපොරොත්තුවෙන්. අනේ විදිහට අමුතුම සංකල්ප තමයි මේ පුද්ගලයන්ට රාගය ආසාව දනවන්නේ. එතකොට මේ සංකල්ප තමයි මේ ඇතුලේ ගොඩ ගහගෙන ඉන්නේ මේ විදිහට. අනේ සංකල්පවලට යම් කිසි මනාපයක් මතුනොත් මේ තැනත්ත සතුටු වීමකුත් අනේ සංකල්පවලට විරුද්ධ දෙයක් මතුනොත් දුක් වීමකුත් කරනවා. එතකොට එක්තරා විදිහක අන්නර මේ පංච උපාදානස්කන්ධ භාරයක් අපි දරාගෙන ඉන්නවා. ඔන්නේ බහාරේ පිළිබඳ කතාවක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ බහාරේටම තමයි අර වටපිටාවෙන් එකතු කර ගන්න දේවලුත් සංකල්ප විදියට එකතු වෙවි යන්නේ. මේ සැප සම්පත් විඳින දේවලුත් මේ බහාරේටම තමයි එකතු කරන්නේ. නමුත් ඉතින් ඔය කන්ද ඔය බහාරය ටික ටික ලොකු වෙමින් ටික ටික බරපතල වෙමින් ටික ටික මේක මහ පීඩාවක් වේදනාවක් දෙන දෙයක් බවට පත් වෙමින් අපේ ජීවිතයේ පෙළෙන ස්වභාවයකට ටිකෙන් ටික පත් වෙලා යනවා. දැන් පොඩි දරුවෙක් ගත්තොත් පොඩි දරුවෙක් මුහුදු වෙරළකට වගේ අරගෙන ගියොත් මේ දරුවා බොහොම විවේකයෙන් කල්ගත කරනවා. එක්තරා විදිහක පිස්සුවක් ඇඟට එනවා වගේ ගතියක් තියෙනවා. ඉතින් කෑ ගහගෙන මුහුද දිහාට දුවනවා, සිප්පි කඩුව ඇඳිනවා, ආපහු ගොඩ බිම දිහාට දුවගෙන එනවා, එහෙට දුවනවා මෙහෙට දුවනවා. ඔන්න විදිහේ බොහොම විවේක ස්වභාවයක්. හරියට නිකන් අර වටපිටාවේ තියෙන වයිබ්‍රේෂන් එක මේ දරුවාගේ ඇඟට ආවා වගේ ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. මොකද ඒක අන්න හේතුව මේ දරුවාගේ මනස හරිම නිදහස්. එතකොට වටපිටාවේ මොකක් හරි පොසිටිව් වයිබ් එකක් වගේ තියනවා නම් ඒක මේ දරුවා තුළින් නිරූපණය වෙනවා. එතකොට අපිට දකින්න පුළුවන් මේ වගේ පරිසරයක උනත් අමුතුම විදිහේ හිත සනසන සැනසීමක් ඇති කරන ස්වභාවයක් තියෙනවා මුහුදු වෙරළක. ඊට පස්සේ අර විදිහට යම් කිසි වනාන්තරයක එහෙම නැත්තම් මේ විදිහට අපිට ඈත පේන කඳු මුදුනක ඔන්න වගේ යම් කිසි විදිහක සුභවාදී ස්වභාවයක් ඒ පරිසරේම තියෙනවා. ඒතට ඒ පරිසරේ හරියට නිකන් මේ දරුවට ආවේශ වුණා වගේ ඔන්න ඉතින් කෑග ගහ හිට මෙහෙට දුවමින් සතුටු වෙමින් මේ දරුවා කල්ගත කරනවා. එතකොට එහෙම කල්ගත කරන ඒ දරුවා වෙතෙන්ට එක්කගෙන යන වැඩිහිටිය දිහා බැලුවොත්, ඒ දෙමාපියෝ දිහා බැලුවොත් ඒගොල්ලන්ගේ හැම ස්වභාවයක් පෙනෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? අන්න මේ දෙමාපියෝ අර වගකීම් වලින් ටිකක් මිරිකිලා, අර විදියට දරාගත්ත බහරකින් ටිකක් මිරිකලා, හරියට නිකන් අර බර නිසාම අර වගේ ක්‍රියාකාරීත්වයක් දක්වන්න බෑ වගේ ස්වභාවයක් මේ පුද්ගලයන්ගේ තියෙනවා. හරියට නිකන් අර බරක් කර දහගෙන ඉන්නකොට නිකන් අමුතු වෙහෙසක් තියෙනවනේ. ඒතර වැඩි එහෙට මෙහෙට ගමන් කිරීමක්, දැඟලීමක්, සෙල්ලම් කිරීමක් කරන්න බෑනේ. අන්න ඒ වගේ ස්වභාවයක් මේ පුද්ගලයන් තුළ තියෙනවා. මේ වැඩිහිටියන් තුළ තියෙනවා. ඒ අතරේ අර පොඩි දරුවා අමුතුම විදිහේ විනෝදකින් කල්ගත කරනවා. චෝය ඔය කියන භාරය තමයි ඔය කියන්නේ. එහෙම නැතුව මේ අමුතුෙන් ඩව්වේ විදිහට ක්‍රැස් කරගෙන යන එකක් වෙනුවට අන්න තමන්ගේ හිත තුළින්ම අමුතු බරකට නැගිලා බරකට එකතු වෙලා කල්ගත කරන ස්වභාවයක් ඒ ආකාරයක් දකින්න පුළුවනි. ඉතින් මෙන්න මේ කියන පංචස්කන්ධ භාරය ගැන තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. එතකොට මේ ලෝකේ ලෝකේ කියලා කිව්වට ඔයින් පිටත දෙයක් නැහැ. ওই ටික තමයි මේ පංචස්කන්ධ භාර විදියට පෙන්වන්නේ. එතකොට මොනවද මේවා කියලා ඔන්න සමහරලාට හඳුන්වලා දෙනවා. මේ රූපය කියලා දෙයක් තියෙනවා. මේ අපේ ශරීර මේ පාඨ වියාපෝ තේජෝ ආය වලින් හැදිච්ච ස්වභාවයක් තියෙනවා. ඒ ඉන්ද්‍රියන් තුලින් මේ වයට අපිට නොයෙකුත් දැනීම් පහළ වෙනවා. අන රූප විදියට හඳුන්වනවා. ඊට පස්සේ වේදනා විදියට හඳුන්වනවා. මේ දැනෙන දැනීම් සුව විදියට, දුක විදියට, නොදුක් නොසුව විදියට මෙහෙම විඳීමක් සිද්ධ කරනවා. අන එතකොට වේදනා කතාවක් හඳුන්වලා දෙනවා. ඊට පස්සේ සඤ්ඤාවක් හඳුන්වලා දෙනවා. මේ හඳුනා ගැනීමක් කරනවා. නිතර නිතර හඳුනා ගැනීමක් කරනවා. ඊට පස්සේ සංස්කාර හඳුන්වලා දෙනවා. සංස්කරණයක් කරනවා. සකසා සැකසීමක් කරනවා. ඊට පස්සේ මේ විඥානය කියලා අන්න යම් කිසි විදිහක විඳීමක් හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට ඔන්න ඔය ආකාරයෙන් ස්කන්ධ පහක ස්වභාවයක් හඳුන්වලා දෙනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ආහෙනම් මේ එකක් කියලා මේ විදිහට වෙන් කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ පැහැදිලි කිරීමේ පහසුව පිණිස මේ විදිහට වෙන් කරාට මොකද මේ ඔක්කොම එකට කලවම් වෙලා එකට මිශ්‍ර වෙලා කැඳක් විදිහට තියෙන දේවල් තමයි. ඔය එකක්වත් නැතුව තව දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහේ දේවල් පහකින් අන්න අපි භාරයක් දරාගෙන ඉන්නවා. ඉතින් ඔය භාරය ගැන තමයි කියන්නේ. භාරය ගැන තමයි කියන්නේ. එතකොට මේ රූපය කියන භාරය මොන වගේද? අන්න මේ රූපපතිති රූපෝ. මෙන්න මේ රූපය යම්කිසි විදිහක ඇවිස්සීමක් සිද්ධ වෙනවා. රුප්පණයක් සිද්ධ වෙනවා. යම්කිසි විදිහක අර කෙනිත්තනා වගේ ස්වභාවයක් සිද්ධ වෙනවා. අන්න ඒක නිසා රූපය කියලා හඳුන්වනවා කියලා සඳහන් කරනවා. එතකොට මොනවද ඇඳ කොනිත්තන්නේ? අන්න සීතලෙන් කොනිත්තනවා. උස්නෙන් කොනිත්තනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට සර්පය නොයෙකුත් සත්තු මේකට ආපදා කරනවා. මේ අසනීප ලෙඩ රෝග වලින් මේකට ආපදා කරනවා. අන්න ඒක නිසා මේ රූපය රුප්පදීසි රූපෝ මේ විදියට රුප්පණයක් මේ විදියට යම්කිසි කෙනිතීමක් මේ විදියට ඇවිස්සීමක් සිද්ධ වෙනවා කියන අර්ථයෙන් රූපය කියලා හඳුන්වනවා. ඊට පස්සේ වේදනාව කියන්නේ මොකද්ද? විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් වේදනාවයයි කියනවා. මොනවද විඳින්නේ? සුව විඳිනවා, දුක් විඳිනවා, අදුක්කම සුඛ විඳිනවා. යම් කිසි දෙයක් අපිට විඳින්න පුළුවන් ආකාර තමයි ඔය කියන්නේ. සමහර දෙයක් අපි සැප විදිහට විඳීමක් සිද්ධ කරනවා. සමහර දෙයක් දුක් විදිහට විඳීමක් සිද්ධ කරනවා. සමහර දෙයක් අන්න මේ නොදුක් නොසුව විදිහට විඳීමක් සිද්ධ කරනවා. දැන් අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් සමහර වෙලට අතීතේ කරපු කියපු හොඳ මතකයක් හිතට නැගිලාම ඒක ඉබේම සැප විදිහට විඳීමක් අපි සිද්ධ කරනවා. ඊළඟට අතීතේ කරපු වෙච්ච යම් කිසි කරදරයක් බාධකයක් හිතට නැගිලාම ඒ විදිහට ඉබේම දුක් විඳීමක් සිද්ධ කරනවා. ඊළඟට තව මේ අනන්තවත් හැම මොහොතේම මෙන්න මේ විදිහට සැප දුක නැති ස්වභාවයක් අපි විඳිනවා. නමුත් ඒක ඒ විදිහට අඳුනන්නෙත් නැහැ අපි. නැවත නැවත මෙන්න මේ නොදුක් නොසුව කියන වේදනාවක් අපි විඳිනවා. නමුත් ඒක අපි හඳුනන්නේ. අන්න ඒක නිසාම ඉතින් ඒක පිළිබඳ මුලාවක් අපි තුල තියෙනවා. ඔන්න ඒ විදිහට විඳීමක් සිද්ධ කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ මේ සංඥාව, සංඥාව කියන්නේ මොකද? හඳුනා ගන්නවා, හඳුනා ගන්නවා කියන සංඥාවෙන් මේ සංඥාව කියනවා. කොයි විදිහට හඳුනනවද? සංජානාති කියලා තමයි එතන කියන්නේ. කොයි විදිහට හඳුනනවද? නිල් නිල් බව හඳුන ගන්නවා, රතු රතු බව හඳුන ගන්නවා, කහ කහ බව හඳුන ගන්නවා. ඔන්න ඒ විදිහ හැඳිනීමක් සිද්ධ කරනවා. ඒතර ඒකත් අපි තුලින් නිතර නිතර මතුවෙන දෙයක්. ඊට පස්සේ සංස්කරණය කරනවා, සංස්කරණය කරනවා කියන අදහසින් සංකාර කියනවා. මොනවද සංස්කරණය කරන්නේ? අන්න වේදනාව රූපේ රූපේ විදිහට සංස්කරණය කරනවා. එතකොට මේ අර කලින් පහු කරගෙන ආපු ඒවා ගැන මේ කියන්නේ. අර රූපය රූපේ ආකාරයෙන් සංස්කරණය කරනවා. වේදනාව වේදනාව විදිහට සංස්කරණය කරනවා. සංඥාව සංඥාව විදිහට සංස්කරණය කරනවා. සංස්කාර සංස්කාර විදිහට සංස්කරණය කරනවා. අන්න විඥානේ විඥානේ විදිහට සංස්කරණය කරනවා කියලා මේ විදිහට අමුතුම කතාවක් කියනවා. එතකොට සංස්කාර වලින් අර ඔක්කොමත් සංස්කරණය කරලා දෙනවා. ඒ මදිවට තමුන්වත් සංස්කරණය කරගන්නවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ විඥාන විඥාන කියන්නේ මොන විදිය අදහසින්ද? වෙන්කර දැනගන්නවා, වෙන්කර දැනගන්නවා කියන අදහසින් විඥාන කියලා කියනවා. මොනවද වෙන් කළ දැනගන්නේ? අන්න ඇඹුල් ඇඹුල් විදිහට වෙන් කළ දැනගන්නවා. ඊට පස්සේ පැණි රස විදිහට වෙන් කළ දැනගන්නවා. ඊට පස්සේ තිත්ත රස විදිහට වෙන් කළ දැනගන්නවා. එතකොට ඔන්න ඔය විදිහේ බාර පහක් අපි මේ එක මල්ලක දාගෙන එකට කලවම් කරගෙන එක කැඳක් හදාගෙන දරාගෙන යන ස්වභාවයක් අපි තුල තියෙනවා. ඉතින් ඔය බාරයට තමයි අපේ අර ජීවිතවල වෙන සිදුවීම්, නොයෙකුත් දේවල්, ගැටලු, ප්‍රශ්න, ගෙදර දොරේ තියෙන දේ, කල්පනාවල්, මුදල් හම්බු කිරීම පිළිබඳ ඉලක්ක, අධ්‍යාපන, ඔය ඔක්කොම එකතු වෙන්නේ ඔන්න ඒ කියන දේවල් වලින් තමයි. එතකොට කෙනෙක් කියනවා අන්න මොකද වෙන්නේ මේ බර නිසාම තමුන් හරියට පොළොවට පාත් වුණා වගේ අමුතු වෙහෙසක් සහිතව මේ තැනත්ත ගත කරනවා. එතකොට ඒකයි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ බර මෙන්න මේ පංචස්කන්ධ බර තමයි තියෙන්නේ. එතකොට බර ගෙන යන පුද්ගලයා තමයි මේ මිනිස්සයා. ඊළඟට කියනවා බර ඉසිලීම මේ විදිහ දෙයක් දරාගැනීම දුකක්. එතකොට මෙන්න මේ බර පොඩ්ඩක් බහා තැබුවා නම් පොඩ්ඩක් පැත්තකින් තිබ්බා නම් අන්න ඒකම සැපයක් බවට පත් වෙනවා. ඒක නිසා මෙන්න මේ මහත් වූ බර පොඩ්ඩක් පැත්තකින් තියලා අන් බරක් නොගෙන මේ තෘෂ්ණාව කියන එක මුල් සමගුදුරලා දැම්මනම් කෙනෙක් අන්න ඒ තැනැත්තා යම් කිසි විදියක මේ තෘෂ්ණා රහිතව පිරිනිවියා වෙනවා, සැනසීමට පත් වුණා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය බාර කතාව, බහාර කතාව තමයි අපි අද තව තව විස්තර කරගන්න හදන්නේ. එතකොට මේ බහාර කතාව අපි මේ බර බහා තබනවා නම් කෙනෙක් බහා තබන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අන්න ඒ ප්‍රශ්නේ විසඳ ගන්න තමයි එක්තරා විදිහක මේ සාකච්ඡාව අපි සිද්ධ කරන්නේ. එතකොට මේ බරක් බහා තබන්න නම් පළවෙනියට මේ බර තියෙන බව දැනගන්න ඕනේ. ඒ සඳහා යම් කිසි නිරීක්ෂණයක් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි හිතමු තමුන් දිහාම සිහිය අවධානය පිහිටවගෙන ඉන්න කෙනෙක්ට ටිකෙන් ටික තේරෙනවා මේ බරේ ස්වභාවය. මම මෙහෙම බරක් දරාගෙන ඉන්නවා කියලා. ඉතින් සිහියේ තියෙන වටිනකම ඒකයි. අපි දිහාම අපි විවේකීව හැරිලා බලනවා. හරියට නිකන් මගේ දිහාම බැල්මක් සිද්ධ කරනවා. තමුන් දිහාම නිකන් හැරිලා බලනවා වගේ නැවත නැවත බලනවා. ඒ බලනකොට තේරෙනව ඔන්න මම දැන් මේ ආහාරයක් ගනිමින් ඉන්නේ. එහෙම නැත්නම් මම මේ දැන් යම් කිසි අධ්‍යාපන වැඩ කටයුත්තක යෙදෙමින් ඉන්නේ. එහෙම නැත්නම් මම මේ යම් කිසි විදිහක ක්‍රීඩාවක යෙදෙමින් ඉන්නේ. එහෙම නැත්නම් මම ඇවිදිමින් ඉන්නේ. මම මේ වාඩි වෙලා ඉන්නේ කියලා අන්න නැවත නැවත මේ බර දිහා බැලීමක් සිද්ධ කරනවා. හරියට නිකන් අනුන්ගේ බරක් දිහා බලනවා වගේ, වෙන පුද්ගලයෙක් දරාගත දෙයක් දිහා බලනවා වගේ, ඒ බර තමුන්ගේ කරගන්න නැතුව පොඩි අමුතුම විදිහේ බැල්මකින් තමුන් දිහා බලාගෙන ඉන්නවා. එතකොට ඒ බැල්ම තමයි පුරුදු කරගන්න ඕනේ. ඒ බැල්ම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ බැල්ම නැවත නැවත හුරු කරන්න හුරු කරන්න මේ තැනැත්තට මේ මම දරාගෙන ඉන්නවා කියන බරේ ස්වභාවය, බරේ ආකාරය පැහැදිලි වෙනවා. තව තව පිරිසුදු වෙනවා. ඉතින් අපි හිතමු මෙහෙම බරක් දිහා බලාගෙන ඉන්න තැනැත්තෙක්ට, මේ විදියට සිහිය පිහිටවගෙන කටයුතු කරන තැනැත්තෙක්ට අන්න ටික 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 මේ විදියට ඉන්නකොට අපි හිතමු එකපාරට ඔන්න අතීත මතකයක් නැగిලෙනවා. එතකොට මේ අතීත මතකේ අපි හිතමුකෝ එක විදියක දුක්ඛිත මතකයක් කියලා. අන්න එතකොට මොකද වෙන්නේ, අපේ හිතේ එක්තරා විදිහක යම් කිසි නිකං වෙහෙසක්, යම් කිසි ආතතිගත ගතියක්, එහෙම නැත්නම් යම් කිසි විදිහක බර ගතියක් මතුවලා එනවා. එතකොට මෙන්න මේ බර දරණ ස්වභාවයක් අපේ හිත තුළ තියෙනවා. අර විදියට අර අරමුණ අල්ලගෙන අමුතු බරක්, අමුතු වෙහෙසක් ඇති කරගත්තා. ඉතින් ඔන්න ඕක තමයි නිවැරදි ආකාරයෙන් මේ බර දරනවා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු කලින් දේවල් නිරීක්ෂණය කරමින් පැවතුණා. නමුත් ඒ දේවල් එකක්වත් මේ හිත විසින් බරට අරගත්තේ නැහැ. දැඩි ලෙස ග්‍රහණය කරගත්තේ නැහැ. ඒ වෙනුවට අර වගේ දෙයක් දැඩි ලෙස ග්‍රහණය කරනවා. අන්න බර කරට ගත්තා වගේ ස්වභාවයක් හිත තුළ ඇති වෙනවා. එතකොට අමුතු වෙහෙසකුත් ඒක ගැළපිලා එනවා. දැන් ඉතින් ඕක නොදකින කෙනෙක් අන්න දවස පුරාම වෙහෙසකින් ගත කරනවා. සමහර වෙලාවට උදේ පටන් ගත්තාම හවස වෙනකොට ජීවිතේ එපා වෙච්ච ගානට වෙහෙසක් ගොඩනැගිලා එනවා. අන්න මේ මොහොතක් මොහොතක් පාසා දරන බර තමයි මේකට හේතුව. මොහොතක් මොහොතක් පාසා වෙහෙසක් කරගන්නවා. වෙහෙස ගන්න 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 මොකද වෙන්නේ, අන්න අමුතුම විදිහේ බරක් දරාගත් පුද්ගලයෙක් බවට, අමුතුම විදිහේ වෙහෙසක් රැස් කරගත් පුද්ගලයෙක් බවට මේ තැනැත්තා පත් වෙනවා. ඉතින් අර ෂණ මාත්‍ර වශයෙන් අර විදිහට එන බාහිරය තමයි මේ ගොඩනැගිලා එන්නේ. ඉතින් ඒ බාහිරය දැක්කොත් අපි හඳුන ගැනීමක් සිද්ධ කරොත් අන්නේ හඳුන ගැනීම තුලින්ම එක්තරා විදිහක අර බර දරනවා වෙනුවට ඒ බරෙන් කරෑරීමක් අපි තුලින් සිද්ධ වෙනවා. අන්න මම මේ විදිහේ වෙහෙසක් දරනවා කියලා හඳුනගත්තොත්, මම මේ විදිහේ අතීතය අල්ලගෙන දඟලනවා කියලා හඳුනගත්තොත්, මම මේ විදිහට ගෙදර දොරේ ප්‍රශ්න කල්පනා කරනවා කියලා හඳුනගත්තොත්, අන්න හඳුනගත්ත ගමන්ම හරියට නිකන් මේ බර බිමින් තිබ්බා වගේ මේ බාහිරය අතහැරියා වගේ ස්වභාවයක් දැනෙනවා. ද අපි දැකලා තියෙන ඔය ක්‍රීඩා කටයුතු පිළිබඳ අවස්ථාවලදී මේ බර උසුලන ක්‍රීඩකයෝ අන ලොකු බරක් ඉදිරියෙන් තියලා හොඳට ලකලා ඇස්ති වෙලා අන්න අතේ යම් කිසි විදියකේ පවුඩර් ටිකකුත් ගාගෙන ඇවිල්ලා හොඳට හරි බරි ගැහිලා මේ බර එකපාරට මහා සද්දෙකුත් නගාගෙන උස්සනවා. ඉස්සුවට මොකද මේ තැනත්ත උස්සනකොටම අනිත් පැත්තට අතාරිනවා. මොකද හේතුව හරි ඉස්සිලා එනකොටම තේරෙනවා මේක මේ දරන්න අමාරුයි. මේ බර අපහසුවක් තියෙනවා. මේ බරේ වෙහෙසක් තියෙනවා කියලා මේ තැනත්ත අර ඔසව ගන්නෙ නැතුව මගදීම අපව අතහැරලා එළියට පයින්. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් සිහිය පිහිටෙවුවාම සිද්ධ වෙනවා. සිහිය පිහිටව ගත්තාම අර බර දරන වෙනුවට අමාරුවෙන් හරි කර තියා ගන්න වෙනුවට කර තියාගෙන සමහර විට දනිස් කඩා ගන්න වෙනුවට අන්න මොකද වෙන්නේ ඒක අතහැරලා එළියට පැනීමක් වගේ දෙයක් සිද්ධ කරනවා. ඒතට ඔන්න ඕක තමයි බර නිදහස් කරන ක්‍රමය. මේ බාරය අතාරින ක්‍රමය. ඉතින් ඕක නැවත නැවත කරන්න මොකද වෙන්නේ මේ තැනත්තට එක්තරා විදිහක අන්න මේ හිත තුලින්ම මේ සිහිය පිහිටවන ගතියක් හිත තුලින්ම මේ බර අතහරින ගතියක් අපි තුල මතුවලා එනවා. ඒ වෙලාවේදී ඒක ටික ටික පුරුදු කරනකොට මේ විදියට දවස ගානේ ටිකෙන් ටික ටිකෙන් ටික හරියට ධන ගානවා බඩ ගානවා වගේ මේ සිහිය ටික ටික පුරුදු කරගෙන යනකොට මේ දැන් අතට තේරෙනවා මගේ හිත ඉස්සර තරම් මේ බාර ගන්නෙ නැහැ. ඒ වෙනකොට කරාරින ස්වභාවයක්. ඉතින් කරාරිනවා කියවම සමහරු කැමති නොවෙන්නත් පුළුවන්. එහෙම බෑ කරාරලා බෑ. ඒ වෙනුවට අපි හැමදේම මේ විදියට දරා ගන්න ඕනේ. ඒවා තියා ගන්න ඕනේ කියන අදහසින් ඉන්න කට්ටිය ඉන්න වෙන්න පුළුවන්. නමුත් මේ හිතෙන්ම නිකන් අමුතු විදිහ කරාරීමක් මතුවලා එනවා. බාර ගන්නෙ නැහැ ඉස්සර වගේ. අර විදියට උස්සලා චුට්ටක් උස්සලා අපව අතහැරලා පණිනො එළියට. ඔන්න ඒ වගේ ස්වභාවයක් මතුවලා ඉන්න පුළුවන්. ඒක මතුවෙන්නේ හිතලා කරනවා නම් නෙමෙයි ඇත්තටම. ඒ වෙනුවට මේ පුහුණුව Java කවාගෙන කවාගෙන යනකොට ඒ පුහුණුව තුලින් ඇති වෙන ප්‍රතිඵලයක් තමයි මේක. ඒතොර අපි හිතමු මේ සිහිය පුරුදු කරන්නේ නැති කෙනෙක් සමහර විට ප්‍රශ්නයක් ගැටලුවක් ආහම අන්න මේ ප්‍රශ්නේ ගැටලුවේ වෙහෙස නිසා යම් කිසි දෙයක මේ විදිහේ අදහසක් මේ විදිහේ හැඟීමක් ඇති කර ගන්නවා. හරියට නිකන් අර කොහෙන් හරි යනකොට නයෙක්ගේ මහදිසි හම්බුනොත් මේ නයාට තියෙන බය පීඩාව නිසාම කියන අනේ නයි හාමි යන්න 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 කියලා කියනවා. ඒ වුණාට මේ දැනට දන්නේ මේ නයාට එහෙම කියන ඒවා ඇහෙන්නෙත් නැති බව. එහෙම දෙයක් දන්නේ. එන්නේ වගේ අර ජීවිතේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණාම කියනවා අයියෝ එහෙම වෙන්න එපා. මෙහෙම කරන්න එපා. මේ සිදුවීම වෙන්න එපා. මේ හිතුවිලි එන්න එපා කියලා ඔන්න විදිහ අමුතු විදිහ ප්‍රාර්ථනා කරන කට්ටිය අපි දැකලා තියෙනවා. ප්‍රාර්ථනා කරාට මොකද? ඒ ප්‍රාර්ථනා එහෙම වෙන්නේ නැහැ. හරියට නිකන් අර නයාට යන්න යන්න ගොඩට ඇහෙන්නේ නැහැ වගේ දෙයක් තමයි එතනක් තියෙන්නේ. ඉතින් අන්න අපි ඒ විදිහේ මුලාවකින් මේ බර අතහරින්න කිව්වට එහෙම වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ හිත දැඩිව දැඩිව නැවත නැවත අතාරින්න අතාරින්න කියලා අදහස තිවිද්දිත් නැවත නැවත මේක බදනවා. මේක අල්ලනවා. මේක ග්‍රහණය කරගන්නවා. අන්න හිතේ නිවැරදි ස්වභාවයක තමයි. නමුත් කෙනෙක් ටික කාලයක් තිස්සේ මේ පුහුණුවක් කරනවා. ටිකෙන් ටික අතහැරීමක් තමන්ගේ හිතට කාවද්දනවා. සිහිය පිහිටව ගැනීම තුළින්. අන්න ඒ කාවද්දන කාවද්දන මොකද වෙන්නේ? මේ තැනත්තර තේරෙනවා. අන්න අර මගේ හිත ඉබේම කරාරින ස්වභාවයක් ඇති වෙනවා. අර බරාවට වෙන තරම් ගණන් ගන්න ඇති ස්වභාවයක්. මේ බොහොම සැහැල්ලුවෙන් ප්‍රශ්න අතර ඉන්න ස්වභාවයක් මගේ හිතේ තියෙනවා කියලා දැක ගන්න පුළුවන්. අන්නේ බහාරයේ එක්තරා විදිහක බහ තැබෙනවා. තබනවා නෙමෙයි තැබෙනවා. ඒ තැබීමක් ටිකෙන් ටික සිද්ධ වෙනවා. ඒතර ඒක පුහුණුවත් එක්ක ඕනම කෙනෙක්ට උරගාලා බලන්න පුළුවන් දෙයක්. ඉතින් ඒව නොකර ඉතින් වෙන වෙන කල්පනා කර කර නිකම් ප්‍රශ්න අහහ ඉඳියයි කියලා වැඩක් නැහැ ඉතින්. වැඩක් නැහැ. ඉතින් මැරෙනකම්ම ඕක කරන්න පුළුවන්. කොච්චර කිව්වත් ඉතින් තේරෙන්නේ නැහැ මොකද කරන්නේ. නමුත් ඉතින් අන්න කරන කෙනෙක්ට මේක සති දෙක තුනෙන් ප්‍රතිඵල දෙනවා. මේ තරුණ දරුවෝ කියනවා අපිට. ඊයේ වැඩසටහනේ දරුවෝ කීප දෙනෙක් කියනවා මට දැන් මේ ප්‍රශ්න තියුණාට මගේ හිත එච්චර වෙහෙසක් ගන්නෙ නැහැ. මට එච්චර ගැටලුවක් නැහැ කියලා නැවත නැවත කියනවා. දැන් ඒගොල්ලන්ට ඒක අමුතුම සුබ ලකුණක් වෙලා. ඒගොල්ලෝ කියනවා මේ විදිහේ දෙයක් තියෙනවා. මේ කියන කතාව හරි. මම මේක පුහුණු කරලා බැලුවා. මට එතකොට කලින් තරම් මේ වෙහෙසක් එන්නේ නැහැ. අන්න මේ හිත විසින්ම මේ බහාරය අතාරින ස්වභාවයක් මේ බහාරය කරට ගන්න නැති ස්වභාවයක් මතුවලා එනවා. ඉතින් ඕක හා සම්බන්ධ හරි ලස්සන කතාවක් තියෙනවා මේ ආචාර්ය ජා ස්වාමීන් වහන්සේ. අන්න කොහේ හරි ගමනක් යනවා ගෝලෙක් එක්ක. යනකොට මේ පාර හරහාට, මේ කැලෑ පාර හරහාට අත්තක් කැඩිලා තියෙනවා. ඉතින් මේ හාමුදුරු කෙනා බලන්නකොනේ අත්තක් කැඩිලානේ, අපි මේ අත්ත අයින් කරමුනේ, එතකොට යන්න පුළන්නේ පාරේ පහසුවෙන් යන්න පුළන්නේ කියලා. හරි වා ඔය පැත්තෙන් අල්ලන්න, මම මේ පැත්තෙන් අල්ලන්නම් කියලා. ඔන්න ඉතින් අත්ත උස්ස ගන්නවා, මහා බාර අත්තා. ඊට පස්සේ කියනවා බරයි දැන් අරගෙන යම ගන යන ගමන් කියන බරයිනේ, අමාරුයිනේ මේක උස්සන් ඉන්නකොට බරයිනේ කිකි යනවා. ඊට පස්සේ ගිහිල්ලා අයිනෙන් තියනවා, ආ දැන් නම් සැහැල්ලුයිනේ, මේ බර අතෑරියාම පහසුයිනේ, දැන් අච්චර අමාරුවක් නැහැනේ කියලා කියනවා. හරියට නිකන් මේ අත්ත උමන අයින් කරන්න උමනා වෙනුවට වෙනම අදහසක් වෙනම සිතුවිල්ලක් තමයි තියෙන්නේ. ඒතොර ඒ ස්වාමීන් වහන්සේට ඔන්න ඔහු උඩින් පැනලා යන්නත් තියුණා. නමුත් අන්න මේ ගෝලයාට නිකන් අමුතු විදිහේ පාඩමක් උගන්වන්න වගේ කියනවා, අන්න අපි උස්සම උස්සම ආ දැන් බරයිනේ බලන්න බරයි, ආ බිමින් තිබ්බහම සැහැල්ලුයිනේ කියලා කියනවා. ඉතින් ඔන්න වගේ කතාවක් කියන්නේ. නමුත් අදින් තියනවා කියලා අතාරින්න බෑ අපි කියන විදිහට. ඒ වෙනුවට අන්න මේ පුහුණුව තුළින් මේ පුහුණුව කරන්න කරන්න එතන ඇතර තේරෙනවා අත ඇරෙනවා. අත ඇරෙන්නේ වෙනමකුත් හින්දා නෙමෙයි, බර හින්දා. මේ බර දැනෙන්න දැනෙන්න, මේ වෙහෙස දැනෙන්න දැනෙන්න, තමුන් මේ අල්ල බදාගෙන ඉන්න දේවල් කොච්චර පීඩා කරනවද දැනෙන්න දැනෙන්න, මේ තැන අතර ඉබේම මේවා අත ඇරෙනවා. අත ඇරීමක් සිද්ධ වෙනවා. අන්නේ අතාරින්න අතරෙන්න සැහැල්ලුවක් පමණ ඉතුරු වෙන්නේ. සැහැල්ලුවක් පමණ ඉතුරු වෙන්නේ. බරක් දරාගෙන නැත්තම් වෙහෙසක් පීඩාවක් නැහැ නේ එතනම. අන්නේ විදිහේ සැහැල්ලුවක් තමයි ඉතුරු වෙන්නේ. එතකොට මේ ධර්මය ගැන කියනකොට සමහර කෙනෙක්ට හැඟීමක් මතුවෙනවා. මේ දුකමනේ අප කතා කරන්නේ. බර ගැනමනි කතා කරන්නේ. වෙහෙස ගැනමනි කතා කරන්නේ කියලා. මීට වැඩිය පොසිටිව් පැත්තක් මේකේ නැද්ද කියන අදහසක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. ඇත්තටම පොසිටිව් පැත්තක් තියෙනවා. නමුත් ඒ පොසිටිව් පැත්ත දකින්න අර කරන වැඩ කටයුතු වලින් නික්මිලා එන්න එපැයි. ඒ එන්නේ නැතුව මේක දකින්න බෑ. එන්නේ නැතුව මේක කරන්න බෑ. ඒක නිසා අන නික්මෝ ගන්න, මේ තැනැත්තව එකෙන් මුදෝ ගන්න, හැම වෙලේම දුකෙන්ම පටන් ගන්න වෙනවා. හැම වෙලේම මේ බරෙන්ම පටන් ගන්න වෙනවා. නමුත් මේ ප්‍රතිපදාවේ යෙදෙන කෙනෙක්ට ඇතරම ওই විදිහේ දුකක් මේ ජීවිතේ දැනෙන වණං ඒක ටික ටික අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. ওই විදිහේ බරක් මේ ජීවිතේ දැනෙනවා නම් ඒක ටික ටික අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. තරහ විදිහක මේ ජීවිතේ අමුතුම සුන්දරත්වයක් හොයාගෙන යන ගමනක්. නමුත් ඒ ගමනට එළඹෙන්න, ගමනට යොමු කරන්න එක්තරා විදිහක මේ පිළිකුල් ස්වභාවයක්, මේ සුන්දර නැති ගතියක්, අසුබයක් වගේ පෙන්වන්න වෙනවා. දුකක් පෙන්වන්න වෙනවා. එහෙම නැතුව ඔය ට්‍රැක් එකෙන් කවුරුත් පිටපයින්නේ නැහැ. මොකද හේතුව ඔය ප්‍රශ්න නැත්තම් ඔය ගමන යනවනේ අප්පා. දැන් මේ ඉරිදා දවසේ ඕන තරම් වැඩ කටයුතු තියෙන්න පුළුවන්. නමුත් මේ එකතු වෙලා ඉන්නේ ඇයි? ඔන්න ඔය ප්‍රශ්න වෙහෙස නිසා. ඒතර එහෙම එකතු වුණ කෙනෙක් ඒ විදිහට වෙහෙසක්, සමහර විට තමුන්ට ආපු අසනීපයක්, ඔයගේ මොන මොනවා හරි දේවල් ටිකක් මත පදනම් වෙලා මේ දෙකට එකතු වුණා නම් ඇත්තට මේ තැනත්ත මේ ජීවිතේ සුන්දරත්වය හොයාගෙන යන කෙනෙක්, පහසු හොයාගෙන යන කෙනෙක්, සැනසීම හොයාගෙන යන කෙනෙක්. නමුත් ඉතින් ඒ විදිහ පාරකට යොමු වෙලා තමයි ඒක හොයාගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ අච්චර රජමාලිගේ ඉඳියා ඒ බෝධිසත්ව කාලේ. එතකොට අන්න රජමාලිගෙන් පිට වෙලා ගියා. අර විදියට ප්‍රිය බිරියක්, තමුන්ගේ දරුවා, දෙමව්පියෝ අතහැරලා ගියා. ගිහිල්ලා අර වස්තු සම්භාර අතහැරලා ගියා, රජකම අතහැරලා ගියා. ගිහිල්ලා මොකද කිව්වේ? මේ කාමයන් නිසා මම පීඩා ඇත්තෙක් බවට පත් වුණා. මේ කාමයන් නිසා මම වෙහෙස ඇත්තෙක් බවට පත් වුණා. මේ කාමයන් මට පීඩා කරා කියලා ගිහිල්ලා කිව්වා. මේ එළියට බැහැලා, පාරට බැහැලා කිව්වා. එතකොට එහෙම කිව්වහම බලන්න, එතකොට අර දරාගෙන ඉඳපු වස්තු සම්භාර ඔක්කොම පිළිවන අමුතුම විදිහේ හැඟීමක්නේ. අමුතුම විදිහේ ප්‍රතිවිරෝධයක් නේ එතන මතුවෙන්නේ. එතකොට එහෙම තමයි එළියට ගියේ. එහෙම බැහැලා ගියේ. නමුත් අපි අහලා තියෙනවා අන්න මේ යම් කිසි ධර්මයක් සාක්ෂාත් කළා, මේ ප්‍රතිපදාව ඉවර කළා, මේ අවසාන කාලේ හේ පරිනිබ්බාන සූත්‍රේ සඳහන් වෙනවා. ආනන්ද හාමුදුරුවන්ට කියනවා අපි මේ හවස් වරුවේ පොඩ්ඩක් විවේකයෙන් ගත කරන්න, මෙන්න මේ චාපාල චේතිය කියන ස්ථානෙට යමු කියලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා. එතකොට ආනන්ද හාමුදුරුවොත් මේ හා යං කියලා එහෙනම් ඔන්න ඉතින් ගිහිල්ල ආසනයක්ෙන් පනවල දීලා අන්න බුදුරජාණන් වහන්සේ එතන තැන්පත් වෙනවා. තැන්පත් වෙලා මේ වටපිටාවෙන් බලලා හොඳට හුස්මත් දෙකක් අරගෙන වෙන්ට කියනවා මෙන්න මෙහෙම දෙයක්. ආනන්ද, මේ විශාල මහනුවර බොහොම ප්‍රිය උපදනව මට. මේක බොහොම අලංකාර නගරයක්. ඒ වගේ මේ උදේන නම් චෛත්‍ය ස්ථානයත් මට සිතට බොහොම සතුටක් ප්‍රිය ස්වභාවයක් ඇති කරනවා. ඊළඟ මේ ගෝතමක නම් චෛත්‍යයත් සිත් ප්‍රිය කරනවා මම. බොහොම සතුටක් ඇති වෙනවා. මේ සත්තම්බක නම් චෛත්‍යයත් මට බොහොම ප්‍රිය ස්ථානයක්. බොහොම හිතේ සතුටක් ඇති කරනවා. බහුපුත්තක නම් චෛත්‍යයත් බොහොම ප්‍රිය ස්ථානයක්. ඒ වගේම මේ සාරා නන්ද ඊළඟ මේ චාපාල වගේ ස්ථාන මම බොහොම ප්‍රිය කරනවා. මේ තමුන්ගේ ඉන්න ස්ථානෙත් සමග අනිත් ස්ථානත් ගැන මේ කියන්නේ. ඒ බොහොම ප්‍රියකරු ස්ථාන. මේ වටපිටාව බොහොම ලස්සනයි. අනිත් තව මේ කාලයක් මේ විදිහට මේ සුන්දරත්වයේ විඳිමින් වැඩ ඉඳියානම් හොඳයි කියලා වගේ අර්ථයක් ආනන්ද හාමුදුරන්ට සඳහන් කරනවා. දැන් මේ 80ක් කිට්ට වෙලා කියන්නේ. අවුරුදු 80කට කාලෙදි තමයි මේ කියන්නේ. කියනවා ආ මේ වටපිටාව බොහොම ප්‍රියකරුයි. මේ පරිසරය මට හරි ප්‍රියයි. මේ වටපිටාවේ මේ නගරේ හරි ප්‍රිය නගරයක්. මේ ස්ථාන බොහොම තැම්පත්. හිත සතුටක් ඇති වෙනවා. අනේ ඒක නිසා තව කාලයක් මේවා මේ විදිහට කටයුතු කරන්න තියුණා නම් මේ විදිහට මේවා පිළිබඳ විඳිමින් කල්ගත කරන්න තියුණා නම් හොඳයි කියලා සඳහන් කරනවා. එතකොට ඇයි මේ කියන කතාව කියලා බැලුවොත් එක්තරා විදිහක අන්න අර මේ ප්‍රතිපදාවක් වැඩිම තුලින් මේ ජීවිතයේ යම් කිසි සැහැල්ලුවක් පහසුවක් ලං කරගෙන තියෙනවා. අන්න ඒ පහසුව තුලින් කියන කතාවක් මේක. එතකොට අර ජීවිතේ විඳවන්න අවශ්‍යතාවයක් නැහැ. විඳින ස්වභාවයක් අපිට ගන්න පුළුවන්. ඒ විඳවීම අයින් කරගෙන ඉන්න ඕනේ. අර විදියට බාරේ ටිකක් හරි බහා තබන්න ඕනේ. ඒ බහා තබන්න බාර එළියෙන් තියන්න සැහැල්ලුවක් තමයි ඉතුරු වෙන්නේ. සැහැල්ලුවක් තමයි ඉතුරු වෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ සුභවාදීව බැලීමක් සුන්දරත්ව දිහා බැලීමක් සඳහන් වෙනවා. ඊළඟ මේ වටපිටාව දිහා බලලා සමහර විට මේ අහස දිහා බලලා ඊළඟට මේ වටපිටාවේ ක්‍රියාත්මක වෙන සත්තු දිහා බලලා සමහර විට අන උදාන වාක්‍යයක් යගේ කියනවා. බොහොම ලස්සනයි මේ වටපිටාව. බොහොම ප්‍රියකරුයි. මේ සත්තු මේ විදියට බොහොම ප්‍රියකරුව කටයුතු කරනවා කියලා අන රහතන් වහන්සේ කෙනෙක් සමහර විට තමුන්ගේ ගාතාවක් විදියට සඳහන් කරනවා. තමුන්ගේ සතුට හිතේ තියෙන සතුට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අසනීප වෙලා වුණත් සමහර වෙලාවට කියනවා මම මේ බොහොම සුවෙන් කල්ගත කරනවා. මට එහෙම කිසි බාධාවක් කරදරයක් නැතුව මං කල්ගත කරනවා. පහසුවෙන් කල්ගත කරනවා. කැලෑවක නිදිය ගන්න සමහර වෙලාවට උදේ ඇහැරිලා කියනවා ආ මම මේ හොඳට නිදිය ගන්න කෙනෙක්. මට හොඳට නිින්ද යනවා. මට මේ විදියට හොඳට පහසුවෙන් කල්ගත කරන්න පුළුවන්. අර මේ කිසිම පහසුවක් නැති ස්ථානික ඉඳගෙන තමයි මේ කියන්නේ. අනේ බහාරය බහා තැබපු සැහැල්ලුව තමයි තියෙන්නේ. ඒ සැහැල්ලුව තුලින් අන්න කටයුතු කිරීමක් තමයි ඔය කියන්නේ. ඒ විදිය උත්සාහයක් තමයි ඔය කියන්නේ. එතකොට අර එක්තරා කතාවක තියෙනවා මේ මොකද්ද? අපි හරියට නිකන් මේ අහසේ දිලෙන තරු වගේ. මේ තරුවල ස්වභාවය තමයි අනේ යා බොහොම ආලෝකමත් වටපිටාවටත් ආලෝකය ලබා දෙනවා. මෙන්න මේ විදිහේ ස්වභාවයක් තමයි අපේ නියම ස්වභාවය, නියම ආකාරය. නමුත් අපි මේ ගෝණියකින්, ගෝණි පඩංගුවකින්, රෙද්දකින් අපි වෙලලා තමයි තියෙන්නේ. අපි ඔතලා තමයි තියෙන්නේ. ඒක නිසාම අපිට මේ ආලෝකය මේ එළිය පේන්නේ නැහැ. ඉතින් ඒ නොපෙනීම නිසාම අපි හැමෝම අනේකුත් ආලෝක පිටිපස්සේ යනවා. වෙන දේවල් වලින් ආලෝකයක් ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් තමුන්ගේ දිහාට හැරිලා බැලුවොත්, තමුන්ගේ ඇතුළට පොඩ්ඩක් එබිලා බැලුවොත් අන්න මේ තැනත් අඳුන ගන්නවා මම මේ තරුවක් වගේ ආලෝකය විහිදවන්න හැකියාවක් තියෙන කෙනෙක්. මේ විදිහට අනුන්ටත් ආලෝකය දෙන්න පුළුවන් කෙනෙක් කියලා හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. පොඩි වෙනසයි කරන්න තියෙන්නේ. අර එළියේ බලනව වෙනුවට ඇතුළ දිහා බලනවා. බලපු ගමන් පේනවා මමත් මේ රෙදි කඩකින් වෙලලා තියෙන තරුවක් වගේ. ඒක දැනගත්ත ගමන් අන්න වටපිටාවට ආලෝකය විහිදවන විදිහට මෙතනත්ගේ හිත ප්‍රභාෂර වෙනවා. ඉතින් ඒ වගේ ශක්තියක්, ඒ වගේ විභවයක් තියෙනවා අපි හැමෝටම. නමුත් ඉතින් අපි මේ දේවල් පිළිබඳ පරීක්ෂණයක් කරලා තමයි ඒක හඳුන ගන්න ඕනේ. ඒ පරීක්ෂණේ නොකර ඉතින් කොච්චර දැඟලුවත් ඒක හඳුන ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ පරීක්ෂණ නොකරන කට්ටිය මේකට යොමු කරන්නම තමයි එක්තරා විදියක ඔනේ දුක් පිළිබඳ කතාවක්, වෙහෙස පිළිබඳ කතාවක්, බර පිළිබඳ කතාවක් කියන්න උත්සුක වෙන්නේ. එහෙම උත්සුක වෙන කෙනෙක් කරගත්තොත් අනේ තැනැත්තා ටිකෙන් ටික මේ ප්‍රතිපදාව වඩනකොට මේ තැනැත්තට අර ආලෝකමත් ස්වභාවයක්, තරුවක ස්වභාවයක් ටිකෙන් ටික මතුවලා එනවා. ඒක දකින්න දකින්න තේරෙනවා මේ වටපිටාව බොහොම සුන්දරයි, මේ ලෝකේ බොහොම ප්‍රියයි, මේ පරිසරය බොහොම ප්‍රියයි, මේ ගස් කොළන් බොහොම ප්‍රියයි, මේ සත්තු මේ හැසිරෙන ආකාරය බොහොම බලාගෙන ආසයි. ඔන්න විදිය හැඟීමක් ටිකෙන් ටික ඒ තැනැත්ත තුළ මෝදු වෙලා එනවා. ඉතින් ඒ මෝදු වීම කරගන්න තමයි මේ දරණ උත්සාහය. තමුන් කෙරෙහි සිහියක් පිහිටවගෙන සති කිහිපයයි යන්නේ, වැඩි ඕනේ නැහැ. සති 3ක් 4ක් එක දිගට කරන්න. ඇයි ඒ දරුවෙක් කියන මම අදිෂ්ඨානයක් ගත්තා අද ඉඳලා හරියටම දවස් 30ක් දවස ගානේ මේ සතිමත් බව පුරුදු කරන්න. පුරුදු කළා මම නැවතත් මේ විදිහේ පිළිතුරක් ලියලා එවන්නම්. මගේ தත්ත්වය පිළිබඳ වார்த்தාවක් කරන්නම්. මොකද මේ කට්ටිය කියනේ වැහුවාම මට තේරුණා මේක මේ මොකක් හරි දෙයක් තියෙනවා මේක පිටිපස්සේ. මේ කියන කතාවේ සත්‍යයක් තියෙනවා. ඒක නිසා මම දවසට පැය නැත්නම් පැය භාගේ හරි කළා මේක දවස් 30කින් මම අනිවාර්යෙන් කියන්නම් කියලා මේ විදිහේ අදිෂ්ඨානයක් අරගත්තා. අන්න අර ඇතුළත ආලෝකය හොයාගෙන යන අදිෂ්ඨානයක් අරගෙන තියෙනවා. ඉතින් එහෙම අරගත්තාම අන්න දවස් 30 ඉවර වෙනකොට ওই කතාව ඇත්තටම අඳුන ගන්න පුළුවන්. ওই කියන කතාව ඕක අඳුන ගන්න එච්චර අමාරු නෑ. නමුත් අපි ඉතින් අර අමාරුයි කියලා හිතට නගා ගත්තොත් ඉතින් ඇත්තටම අමාරු තමයි. ඉතින් මම ඔය හැමදාම කියන මොකද්ද අන්න සමහර විට දැන් අපි අහලා තියෙන අර නිකන් මේක නිකන් දරාගත්තා වගේ, නිකන් ධර්මයේ සාක්ෂාත් කරා වගේ නිකන් ඉන්න තමයි තියෙන්නේ, කටයුතු කරන්න තමයි තියෙන්නේ. හරියට නිකන් අර කාර් එකකට කැමති කෙනෙක් කාර් එකක් තියෙනා වගේ අතුරු කුතිනේ එල්ලගෙන ඊට පස්සේ කාර් ස්මෙල් එකකුත් ගහගෙන කාර් එකක අයිතිකාරයෙක් වගේ හැසිරෙනවා. ඉතින් හැසිරෙන්න මොකද වෙන්නේ? අන්න දන්නේම නැතුව අවුරුද්දකින් හමාරකින් මේ තැනැත්තට කාර් එකක් ලැබෙනවා. ඔන්න ඔහොම මේ අලුත් ලෝකේ කතාවක් තියෙනවා. එතකොට එක්තරා විදිහක ওই වර්ණපාල මෙතඩ් එක ගැන තමයි කියන්නේ. නිකන් කාර් එකක් තියෙනා වගේ ඉන්නවා. ඉන්නකොට මෙන්න දන්නේම නැතු කාර් එකක් ගැලපිලා එනවා. ජෝ වගේ අද්දකී මගේ ජීවිතෙත් තියෙන වර්ණමාල මෙතඩ් එකට කාර් එකක් හම්බුනේ. ඔන්න තව කෙනෙක් ඒ රැකියා ස්ථානේ වැඩ කටයුතු කරන කෙනෙක් නිකන් පොඩක් නිකන් අර නිකන් තරහකට වගේ තමයි. මේ තැනත්තම මුළු ඔෆිස් එක පුරාම ඒ මුළු ෆැක්ටරිය පුරාම කී කී කිහිල්ල මොකද්ද? ආ මේ මැනේජ්මන්ට් එකෙන් ඔන්න දැන් කාර් එකක් ඇප්‍රූව් වෙලා තියෙනවා. මෙන්න මෙයාට කියලා හැමෝටම කී ගිහිල්ලා. කාර් එකක් පිළිබඳ හැඟීමක්වත් තියුණ කාලයක් නෙමෙයි. ඉතින් කොහොම හරි ওই විදියට කියලා කියන දැන් කට්ටිය කියන කාර්යයක් හම්බිනවලනේ. කාර්යයක් හම්බිනවලනේ. සා හොඳයි හොඳයි නේ. කී කී ඔහොම ඔහොම තමයි. ඉතින් ඔහොම 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 කල් ගත කරනවනේ. ඇත්තරම ඉතින් කාර් එකක් හම්බුණා. ඇත්තරම කාර්යයක් හම්බුණා. එතකොට අන්න අවුරුද්දක් හමාරක් නිකන් කාර් එකක් තියෙනා වගේ අදහසින් තමයි ඉන්නේ. ඉඳලා බලනකොට ඇත්තරම මෙන්න කාර් එකක් හම්බිලා. ඒ වගේ මෙන්න මේ ධර්මයත් දරාගත්තා වගේ ඉන්න. මේක ඔය සිහිය තියනා වගේ ඉන්න. ඔය සිහිය කියන එක එච්චර අමාරු නෑ. ඇතර මේ ජන්ම දායාදයක්. උපතෙන්ම ලැබිලා තියෙනවා. නමුත් නෑ කියලා අඬන තාක්කල් එක්තරා විදිහක නැති බවක් තියෙනවා. නමුත් තියෙනවා කියලා අරගත්තොත් මට සිහිය පිහිටවන්න ඔච්චර අමාරු නෑ කියලා අරගත්තොත් මේ සිතුවිලියාවත් සිතුවිලි පිළිබඳ දැනුවත් භාවයක් තියෙන්න පුළුවන් කියලා අරගත්තොත් කාරදර් බාධකාවත් දැනුවත් භාවයක් පිහිට ගන්න පුළුවන් කියලා අරගත්තොත් ඔය කියන තරම් අමාරු නෑ. ඉතින් මම ওই බණේ කිව්වට මොකද මටත් සමහර වෙලාවට ඉතින් ඔන්න ඔය වගේ වරදින තැන් තියෙනවා. ඉතින් පෞගේ දවසක බණකට මොකක් හරි කියලා මේ වගේ ඒවා කියන්නත් හොඳ නෑ, මේවා අමාරු වැඩි, මේවා මේ අපිට තේරෙන්නෙත් නෑ වගේ කතාවක් කියලා ඊට පස්සේ කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනාද එහෙම කියන්න එපා. ඒ වෙනුවට නිකන් අපිට තේරෙන විදියට කියමු. අර නිකන් මේ කාර් එකක් නිකන් හම්බුලා වගේ ඉමු කියලා සඳහනක් කරනවා. ඉතින් ඒක ඇත්ත තමයි. ඇත්ත තමයි. ඉතින් දැන් මේ කියන්නේ ඉතින් වැඩි හරියක් නිකන් ඔක්කොම තේරෙනවා වගේ නේ කියන්නේ. එහෙම කිව්වට මොකද ඉතින් ඔක්කොම තේරෙන්නේ නැහැ. අපිත් මේ බොහෝම යන්තම් හිමීට ටික ටික ක්‍රෑෂ් කරගෙන යන ගමනක් තියෙනේ. නමුත් ඉතින් තේරුණා වගේ ඉන්නවා. කොහරි සඳහන නොමකද රහතන් වහන්ස කෙනෙක් වගේ ඉන්න රහත්වෙලා නෑ හිතලවත් නෑ නමුත් රහත්ල වගේ ඉන්නවා. ඒ විදිර ඇඳගෙන ඉන්න ඇඳගෙන ඉන්නකොට 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 දවසක ඇත්තටම ඒක වෙන්ට පුළුවනි. දරඒකට සූදානම් ශරීරයක් අපි හදාගෙන තියෙනවා. ඒ ස්වභාවයක් අපි හදාන තියනවා. එතට මෙතන ඉන්න පුලන් සමහර කට්ටි අයෝ සිහියනන් තියන්නම් බෑ අම්මෝ බෑ බෑ ඇත්තෙම නෑ මොහොතත් දෙකක් වන්නේ කියලා ඔච්ච රමාරුව එකක් නෙමේ යෝග. ඔච්ච රමාරු නෑ මේ සිහිය තියනවා තියෙන බව හඳුන ගැනීමක් විතර අපි කරන්න මේ ඇතරම්. ඉති ඒක හඳුනගන්න පොඩ්ඩක් අපහසුතාවයක් තුළින් ටික දවසක් කරානම් සිහිය තියෙනවා කියන අර්ථයෙන් ඉඳියන ඇත්තටම මේ දැනගන්න පුළුවනි මේක කියන තරම් අමාරු නෑ. මේ දවස් දෙක තුනින් සති දෙක තුනින් ගොඩ දාන්න පුළුවන් දෙයක් තමයි එතන තියෙන. ඉතින් ඒක අපිට තේරෙන්නේ නැතිකොට ඉතින් අපි වරද්ද ගන්නවා පටලව ගන්නවා. ඉතින් අර පොඩි සිදුවීමක් වෙලා තිබුණා අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට. ඉතින් ඒක හොඳ ලස්සන සිදුවීමක් ඔය මේ කියන කතාව කියන්නේ. මොකද්ද මේ මොකක් හරි සිහිය පිළිබඳ කතාවක් පණිවිඩයක් අලුත් පිරිසකට කියලා. ඒතර කිව්වහම මෙතන ඉඳලා යම් කිසි විදිහක ටිකක් අර මාන අධික වගේ පුද්ගලයෙක් වෙන්න ඇති. ඉතින් කී මොකක් හරි කතාවක් කරගෙන යනකොට කොහොම හරි පැටලිලා ඇවිල්ලා ඉතින් මේ හාමුදුරුවාලා දැන් කොහොමද දන්නේ එතකොට ඔය කිව්වට සිහිය තියෙනවා කියලා. සොයින්නස කන දන්නවනේ සිහිය කියන හැමදාම තියෙනවනේ. දැන් මේ තැනත් අර දැන් ස්වාමීන් වහන්සේක වාදේ පැටලෙන්න උමනාවට කියනලු. මේක මේ අලුතෙන් පුදු ගන්න දෙයක් නැහැ නේ. කනවා නම් කන බව අපි දන්නවා කියලා නිකන් අර අමුතුම විදිහ වාදයකට ඇවිල්ලා. එතන මේ සිහිය කියලා පුරුදු ගන්න දෙයක් නැහැ කියන එක තමයි මේ මනුස්සයාගේ වාදේ. මේ දන්නවනේ තියෙනවනේ සිහිය කියලා කියනවා. ඉතින් ඇත්තට මෙහෙම ওই අර්ථයක් තියෙනවා. එතෙන්දී නම් මේ මත වෙලා ඇවිල්ලා තියෙන්නේ මේ මේ මේක නිකන් අරවුලකට ඕනේ විදිහට තමයි මේක හදාගෙන තියෙන්නේ. නමුත් ඒ වැරදිලා වගේ කියවුණු කතාවේ සත්‍යයක් තියෙනවා. ඔක තියනවා ඇත්තටම තියන බව හඳුනන්නේ නැති තා ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක පිළිබඳ අපි දුක් වෙන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ දුක් වෙන හඳුන ගන්න නැති වෙන්න නැති වෙන මොකද වෙන්නේ? අන සිහිය නෑ වගේ ස්වභාවයක් මතුවලා එනවා. නමුත් අර විදියට පොඩ්ඩක් හැරිලා බැලුවොත් ඇතුළට නැමිලා බැලුවොත් අන්න ආලෝකමත් ස්වභාවයක් තමයි තියෙන්නේ. ආලෝකමත් ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඔය කියන කතාව අවසන් කරන්න මගේ මේ ඔළුවේ රැව් පිළි රැව් දිදී තියෙනවා පොඩි සෙන් කතාවක්. කලිනුත් කියලා තියෙන දෙයක්. එතකොට සඳහන් වෙනවා මේ ආසියාවෙන් බිහි වෙච්ච ඒ ආගම් තුනක ඒ ශාස්ත්‍රවරු මේ නිකන් කතන්දරයක් මේක. ඉතින් තුන් දෙනා ගමනක් යනකොට මෙන්න ලෝ ජීවිතය නැමැති පානය හම්බුණා ඒගොල්ලන්. කවුද තුන් දෙනා? බුදුරජාණන් වහන්සේ, ඊට පස්සේ ලාඕට්සු තාවිසම් වල, ඊට පස්සේ කන්ෆියුෂස්. ඔන්න ඔය තුන් දෙනා. එතකොට යනකොට ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ මේ තුන් දෙනා දැන් ඔන්න ජීවිතය නැවති පාණය. එතකොට මේ දර්ශන තුනේ කෙටි හැඳින්වීමක් වගේ දෙයක් තමයි මෙතන මේ පෙන්නුම් කරන්නේ. එතකොට කියනවා අන්න මේ බුදුරජාණන් වහන්සේ මේක බීලා සඳහන් කළාලු මේක මේ තිත්තරහ පාණයක් කියලා. මොකද මේ ලෝකේ දුකයි කියන තැනින් පටන් ගන්න. චතුරාර්ය සත්‍ය වෙන දුක තමයි ඉස්සෙල්ලාම තියලා තියෙන්නේ. එතකොට මේ පානේ හරි තිත්තයි කියලා කිව්වලු. ඊට පස්සේ කන්ෆියුෂස් මේක පානේ කළා කිව්වලු. මේක හරි ඇඹුල්. මොකද එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි එයා රජ කෙනෙක්ට උපස්ථානෙට ඉඳලා පූජිත වගේ ඉඳලා මේ රජාව යුද්ධෙන් යටත් කරන්න බැරි වෙන රජ කෙනෙක් මේ රජාට තෑග්ගක් කියලා. එතකොට අර කපන්න බැරි අත ඉඹිනා වගේ තෑග්ගක් කියලා. කොහොමද වෙලා තියෙන්නේ? අන්න බොහොම ලස්සන කාන්තාව 80කුයි, ඊට පස්සේ බොහොම ඉහළ කුලේ ආජානීය අස්සය 120කුයි. ඔක තමයි තෑගකට වෙලා තියෙන්නේ. ඉතින් බලන්න අන්න ඉතින් ඔයගේ තෑගක් හම්බුනාම ඉතින් කෙනෙක්ට මොනවා වෙයිද කියලා හිතාගන්න පුළුවන්. එක කාන්තාවක් සමග කසාදයක් කරගෙන ඉන්න කට්ටිය දැනගන්න පුළුවන් 80ක් හම්බුනොත් කොහොමද කියලා. ආසියෝත් ඒ වගේ ඇති ඉතින් කොහොම හරි කමන්නේ. ඔන්න ඉතින් මේ රජතුමා මොකද කරන්නේ? ඉදා ඉඳලා අර බොහොම ප්‍රිය ජනක බොහොම ප්‍රියකාරු කාන්තාවෝ එක්ක කල් ගත කරමින් ආස්‍ය උපදිමින් ඉතින් කාලෙ ගෙවනවා. රාජ්‍යයේ රජකමත් ඇරලා අරක කර කර ඉන්න. ඉතින් ඊට පස්සේ මේ පුරෝහිතය කල්පනා කරා මේ රජා හරියන්නේ නැහැ කියලා. මොකද කරේ? අන්න වෙස් වලාගෙන මේ නගරෙන් පිට වෙලා යන්න ගියා. මේ දැනත් දෙසබු දහම තමයි මේ දෙවනුව කියන්නේ. එතකොට එයාට අර පුද්ගලයන් පිළිබඳ යම් කිසි ඇඹුල් ස්වභාවයක් නේ තියෙන්නේ. එතකොට අන්න මේ තැනත්තා කියන මොකද්ද මේ ලෝකයේ කියන පාණය ඇඹුල්. එහෙම නැත්නම් මේ ජීවිතයේ කියන පාණය ඇඹුල්. ඊළඟට ලාවට් සුමීක වීලා කියන මොකද්ද මේක හරිම පැණි රස පාණයක් කියලා. මොකද එයා හැමදේම දිහා සුභවාදීව බලන්න. කිසිම අසුභයක් නැහැ. හැමෝම හොඳයි වගේ අදහසකින් තමයි එයාගේ අදහස තියෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහ අදහස් තුනක් ඉදිරිපත් කරා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔය දාර්ශන තුන පිළිබඳ කරන යම් කිසි පැහැදිලි කිරීමක්. නමුත් ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තිත්තෙන් පටන් ගත්තට මොකද? මං ඉතින් සිවුරක් ඇඳගෙන ඉඳා කියනවාද දන්නෙත් නැහැ. තිත්තෙන් පටන් ගත්තට මොකද? මේක ඇත්තටම පැණි රස වෙලා තමයි නතර වෙන්නේ. තිත්ත දැනගන්න ඕනි මුලින් හැබැයි. තිත්ත දැනගන්න නැතුව කෙනෙක්ට පැණි රස හොයාගන්න බෑ. බහාරයක් දරාගෙන තියෙන බව දැනගන්න නැතුව බහාරේ අතාරින්න බෑ. ඒක නිසා අන්න තිත්තෙන් පටන් ගන්නවා. තිත්තෙන් පටන්ගෙන ටික දවසක් යනකොට ඇම්බුලකටත් හැරෙනවා තමයි. සිය පුරුදු කරන්න ගත්තාම මේවා කරන්න ගත්තාම අන්න කෙනෙක්ට තමුන් තුළිනුත් බාහිර පරිසරේනුත් 아무තු විදිහේ වෙහෙසක් ගැලපිලා එනවා. වටපිටාවේ කට්ටිය සිල්පද සමාදන් කරවන්න, වටපිටාවේ කට්ටියව කෙලින් යවන්න, ඕම නෙමෙයි මෙහෙම ඵලයන් කියන්න, ඒගොල්ලන්ගේ වැරදි ඔක්කොම පේන්න ගන්න ස්වභාවයක් මතුවලා එනවා. ඊළඟ තමුන් තුළිනුත් 아무තු විදිහ නුරුස්සන ගතියක්, මේක නිකන් මහයිපා කරපු ගතියක් වගේ දෙයක් මතුවලා එන්න පුළුවන්. එතකොට තිත්ත ටික දවසකින් ඇඹුලට හැරෙනවා. ඇඹුල ටික දවසකින් පැණි රසත් වෙනවාම තමයි. එතකොට අන්න තිත්තෙන් පටන් අරන් පැණි රසෙන් ඉවර වෙන ගමනක් අපේ ජීවිත තුළ තියෙනවා. නමුත් ඒ ගමන ටිකක් සොයාගෙන යා යුතු ගමනක්. එහෙම නැතුව නිකන් ඉඳලා නම් ලැබෙන්නේ නැහැ. සොයාගෙන යාමත් එච්චර මහා සෙවිල්ලක් කරන්න දෙයක් නැහැ. විවේකීව තමුන් දිහා ඇතුළට හැරුණා නම් ඇරුණ ගමන් අර විදියට ආලෝකමත් ස්වභාවයක්, තරුවක ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් එන්නේ ඒ කඳුර ගන්න අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මම කියන්නේ අද ගාවි ස්වාමීන් වහන්සේගේ වචනා ධර්ම දේශනාවක් අපි හැමෝටම ඉදිරිපත් කළා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණේ බොහොම සරලව පැහැදිලි කරලා අපි දෛනිකව කොයිතරම් දේවල් අල්ලගෙන ඉන්නවද සහ එහෙම අපි අල්ලගෙන ඉන්න දේවල් කොයි විදිහේ බරක් වුණත් අපි නොදන්න නිසා තමයි අපි ඒ වගේ ඒවා දරාගෙන ඉන්නේ. ඒක නිසා මේ බරෙන් නිදහස් වෙන නම් අපි මේ බරක් දරාගෙන සිටින බව දැනගන්න ඕනේ සහ ඒ දිහා සිහියෙන් බලාගෙන ඉඳලා හරියට මේ බර උසුලන ක්‍රීඩකයෙක් ඒ ක්‍රීඩාවේ දෙන්නා වගේ ඒ බර උසන් නැතුව කොහොමද ඒ සිහියෙන් බලාගෙන සිටීමෙන් බර අරිනව නෙවෙයි අත ඇරෙනවා කියන කාරණය බොහොම සරලව සහ අපූර්වට ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට දේශනා කළා. අපේ වැඩසටහන ඊළඟට තියෙන්නේ අපේ මේ ආධුනික පිරිසට ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද උපදේශ පත්‍රිකාව මතක් කරන එක. ඒ සඳහා මම හිතන්නේ ඔයගොල්ලන්ට දැන් ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා මම හිතනවා. මම මේ හැමදාම මතක් කරනවා වගේ මේ සත්‍යමත් බව කියන්නේ කිසිම ජාතියක් ආගමක් දේශ සීමාවක් වෙනසකින් තොරව ඕනම මිනිසෙකුට අත්විඳින්න පුළුවන් ප්‍රත්‍යක්ෂයෙන් අත්විඳින්න පුළුවන් දෙයක්. හැමදාම කියනවා වගේ අවුරුදු 5-6ට වඩා වැඩි ඒ වයස ඉඳලා දරුවෝ අපි දැකලා තියෙනවා මේ සතිය වඩලා ඒ සම්බන්ධයෙන් තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරන ආකාරය. ඒක නිසා ඇත්තටම මේකට මේ තමන්ට හැකි කියන හැකි සංඥාව විතරයි අපි ඇති කරගත යුතු වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ අපි කොච්චර බණ ඇහුවත් කොච්චර මේ වැඩසටහන වල සම්බන්ධ වුණත් අපි මේක අපි තුළින් දකින්න උත්සාහ කරන්නේ නැත්නම් එතන අපේ පොඩි ගැටලුවක් තියෙනවා කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ. උපදේශ පත්‍රිකාවට ගියොත් එහෙම අපි මෙහෙම අපිට පුළුවන් කියලා හැකි සංඥාව ඇති කරගත්තට පස්සේ කෙනෙක් කරන්න ඕනේ මුලින්ම අපි නිසාන වණය ආශ්‍රයෙන් නිකුත් කළා තියෙනවා බොහෝ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් බොහොමයක්ම වීඩියෝ පාටි අතරින් අපි දෙකක් සඳහන් කළා තියෙනවා. මේ අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක්ට හරි මූලික උපදෙස් මතක් කරගන්න වුවමනාව ඉන්න කෙනෙක්ට නැවතත් ඒ ලිංක්ස් මම දාලා තියෙනවා. ඒවට ගිහිල්ලා ඒ උපදෙස් ආයේ අලුත් කරගන්න පුළුවන් කොහොමද ඒව කරන්න කියලා. ඊට පස්සේ එහෙම මූලික උපදෙස් ලබා ගත්තට පස්සේ කරන්න තියෙන්නේ කොහොම හරි මේ අපිට දවසේ දවසක් ඇතුළත තියෙන වැඩ රාජකාරී අතරේ කොහොම හරි අපි පොඩි වෙලාවක් මේ වෙලින් යොදා ගන්නවා කියලා හිතට ශක්තිය අරගෙන ඒ වෙලාව දිනපතා වෙන් කරගෙන සතුටින් ඇවිදීමට සහ සතුටින් ඉඳ ගැනීමට යොමු වෙන එකයි. එහෙම තමන්ට පුළුවන් කාලයක් විනාඩි 15ක් 20ක් හරි කමක් නැහැ. එහෙම කරලා පැය දෙකක් සම්පූර්ණ වෙනකන් මේ විදිහට දිගටම සතුටින් ඇවිදීම සහ සතුටින් ඉඳ ගැනීම කරලා තමන්ට ලැබෙන අත්දැකීම් ලුවන් විදිහට සටහන් කරන්න. එහෙම සටහන් කරලා අපිට ලබා දිය යුතු Google ෆෝරමේ සහ ඊමේල් ලිපිනයක් මම සඳහන් කරලා තියෙනවා. ඒවට ඉදිරිපත් කරන්නේ ඒ කරන අතරේ දිගටම මේ දැන් වාටාලුවට පස්සේ දිගටම මේ සතිය වඩන කටයුතු කරගෙන යන්න කියලා මතක් කරනවා. ඒ අතරේ හැම ඉරිදාම අපි මේ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට පවත්වනවා. එතකොට ඔබලන් අපිට එවන වාර්තා ගැටලු මොනවා හරි තියෙනවා නම් අපි මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ කෙටි අනුශාසනාවෙන් පස්සේ ඒවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා ඒවට සුදුසු විදි උපදෙස් උන්වහන්සේගෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ මේ සම්බන්ධයෙන් දැන් මම මේ ඉදිරිපත් කරපු සියලුම තොරතුරු දැනටමත් මම මික්සෙල්ආර් එකට යොමු කරලා තියෙනවා. Zoom එකටත් තව විනාඩියකින් මම යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට දිගටම මේ සතුටුමත් බව වටින ගම වාර්තා ලියන ගමන් මේ වැඩසටහනටත් සම්බන්ධ වෙන්න කියලා හැමදෙනාටම මතක් කරනවා. දැන් අපේ වැඩසටහනේ ඊළඟ අංකය තියෙන්නේ අපේට අදට ලැබිලා තියෙන වාර්තා සහ ගැටලු ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න. ඒ සඳහා මම නදීට ආරාධනා කරනවා අද ප්‍රශ්න උත්තර වාරය මෙහෙවන ලෙස.
බොහොමත්ම ස්තුතියි රාධිකා. අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස මාව ඇහෙනවනේ?
මේ නදී මහත්තයා, හරි අහගෙන ඉන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස අද දිනෙත් වාර්තා හතරක් ලැබී තිබෙනවා ස්වාමීන් වහන්ස. ඉන්න මුලින්ම මම වාර්තා පහක් ඇතරන ස්වාමීන් වහන්ස, මුලින්ම පියානාදුවගේ වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයිද?
හොඳයි නදීප්.
In fact, today's Vyanadu's report is Swaminathan's like a diary. So she actually composed 5 days of her experiences into a single document. So let me read it out. Monday, July 19th. Today, it's a rainy and gloomy day, but I can jump in water puddles. I also caught a cold and cough, so I don't have to do schoolwork. Tuesday, July 20th.
I thought
it's a bit sorry,
I thought some the earlier sentence.
I also caught a cold and cough.
Okay.
Yes, so I don't have to go to school, do schoolwork. Tuesday, July 20th. Today is a very smoky day due to wildfires in Canada. I can't go outside to play, but I'm glad I have a home so I can stay inside safe and sound. Wednesday, July 21st. I want to play with my Mr. Play-Doh mouth, but it was broken. But I took some tape and fixed it. I am glad that I got my fix in mind from my daddy. Tuesday, July 22. Nothing bad happened today, and I am glad about it. Friday, July 23rd. My camping trip was canceled, but I am glad that we put on our tent in the backyard and slept in the tent. You don't need to go to the forest to camp. You can also do it in the backyard. That's the end of the report. So I know, let me share her painting as well. Yeah, that's the end of the report. So I know.
So that's the painting.
Yeah.
Right. So I think this is the homework we gave to play a glad game. while she is doing her day-to-day activities. So it's some valuable, nice information we have here. Now, as you mentioned, you can, you know, catch a cold, then you don't have to go to school or you don't have to do homework. So that's an easy way out, you know. So those things also you can do. And when the kids are little, even I used to do such things. When early morning I wake up sometimes, now I feel that in about half an hour I have to get up. So I started, you know, coughing. And little by little, develop this sickness within like 30 minutes. And eventually the mother will come. You are sick, it seems, no? She will say, so I will stay home. So the sickness will last only about 1 hour. Then when the time is too late, I'm back to normal. So these things are natural to kids. And they are very talented, very skillful in doing those things. And as you said, you were playing glad game. So this might be a difficult time in your environment, but still, you try to be glad. You try to be glad that you have a home that you can live in. You have the safety of that home. Some people, they might have to leave their home due to this situation. So they won't even have a roof on top of their head. So they had to stay probably in a tent or some other common place. They have to stay. So all these things are there. So we appreciate what we have. Instead of trying to get something, instead of trying to find targets, we appreciate what we have. When we appreciate that, we understand that we have a lot. We are blissful. We don't have to go for targets to find. We don't have to go search for things to find happiness. Instead, we are blissful right now, right here. So that's the idea behind the glad game, you can say. Or that's the idea behind the mindfulness. If you are glad about the present moment, if you are glad about the current activity that you are doing, you won't wander off. You won't think about some other places. You won't think about some other activity. You won't think about some other time. You won't think about some other person. Because you are glad about yourself. You are glad about this place. You are glad about this moment. So that's the glad game we are playing. And when we play more and more, that becomes our default mindset. Now our default mindset would be something else. Now our default mindset would be to wander off to the future or the past or to some other place or to some other person. But when you play this glad game more and more, it becomes the default. It becomes your default mindset. And if you have to go to a different location, then you have to think and go. Because mind prefers this moment, mind prefers this place, mind prefers this person that you are in. So that's the change we want to do, but you have to do it again and again. Play this glad game again and again. From early morning to till you fall asleep, you can play this glad game. When you're brushing your teeth, I'm glad that I'm brushing. When you're playing with your cat, you are glad that you have a pet to play with. When you are doing your homework also, you are glad. You can do your homework gladly. So that's the glad game we play. And when you play more and more, it becomes your default mindset. So Viana is giving us much light through her reports. And we should encourage her to continue reporting.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ අපේ ධම් ගෞරවනීය ධම්ම සාගර ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවද කියලා අපි දැනගන්න කැමතියි
ධම්ම සාගර හාමුදුරුවෝ නම් ගිහිල්ලා කඩුවෙල ලොකු හාමුදුරුවෝ එක්ක ධම්ම සුබද්‍ර කියලා හාමුදුරු කෙනෙක් නම් දෙන්න පුළුවන්
අන්න ස්වාමීන් වහන්සේ නම් අපි ඒ හාමුදුරන්ට පොඩක් ආරාධනා කරමු ස්වාමීන් වහන්සේ මොකද මේ වැඩසටහනෙන් පස්සේ ඔබ වහන්සේට තව වැඩසටහනක් තියෙන නිසා මේ එහෙම උපුනාතර පුළුවන්කමක් තියෙනවා නම් අපිට අනුග්‍රහයක් දක්වන්න මේ අපි ආරාධනා කරන බොහොම ගෞරවයෙන් අපිට අනුකම්පාවෙන් ප්‍රශ්න උත්තර වලට සම්බන්ධ වෙන්න කියලා.
අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉක්ින්ද වෙලා ටිකක් වෙලා අවශ්‍යයි අපිට ස්වාමීන් වහන්සේ.
ඒ උන්වහන්සේ අකමැති නම් කමන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. වාදම කරගෙන යමු. අපි එහෙම නැත්නම් මේ මං කිව්වා අපි වැඩසටහන එකට මේ කියන්නේ 8 මාස විතර නවත්තමුද ස්වාමීන් වහන්සේ කියලා මං කල්පනා කළා. දීප් ඊළඟ ප්‍රශ්න කියවන්න.
නදීප් මහත්තයා ප්‍රශ්න කීයක් තියෙනවා කියලාද කිව්වේ?
ප්‍රශ්න පහක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එකක් ඇත්තරම පොඩි ස්ටේට්මන්ට් එකක් විතරයි. ඉතින් අපි ගත්තොත් ඇත්තරම තියෙන්නේ ප්‍රශ්න හතරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි අපි ටට්ටක් ගාලා යමු.
දෙවනි වාර්තාව ස්වාමීන් වහන්සේ ඒක තමයි අර එක වාක්‍යයක් පමණයි තියෙන්නේ. මේකේ ලියලා තියෙනවා ජීවිතයේ සිහිය පැවැත්වීම පිළිබඳව දැන ගැනීමට අවශ්‍යයි. එච්චරයි ස්වාමීන් වහන්සේ ලියලා තියෙන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස, මට මේ ඊමේල් එක තියෙනවා ඒ ප්‍රශ්න ඉදපත් කරපු කෙනාගේ. මම උපදේශ අපි සකස් කරපු උපදේශ වාර්තාව මට ඒ පුද්ගලයාට යවන්න පුළුවන්. අද අපිට කාල වේලාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන නිසා අපි ඊළඟ ප්‍රශ්නෙට යමු කියලා මම යෝජනා කරනවා.
හොඳයි, එතකොට එහෙනම් ඒ තොරතුරු ටික යවුවාම අපිට ඊළඟ සතියේ තව වාර්තාවක් ලියලවන්න කියමු. මේ ටික හරහා ගිහිල්ලා ඒ විදිහට පොඩි උත්සාහයක් දරලා ඈ.
තුන්වෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, ගෞරවනීය ස්වාමින් වහන්ස, අවුරුදු 10ක් පමණ කාලයක් සතිමත් බව පුහුණු කරමින් සිටිමි. වරින් වර නේවාසික වැඩමුළු වලටද සහභාගී වී ඇත. දිනපතා ගෙදරදී සතිමත් බව පුහුණු කරගෙන ගියත් සමහර කාලවලදී එය එක දිගට කරගෙන යාමට බාධා ඇති වූ කාල වකවානුද තිබේ. මුල් කාලයේ ආනාපාන සතිය අරමුණු කරගෙන සතිමත් බව ඇරඹුවත් පසුව එය නොදැනී යාම නිසා පිම්බීම හැකිලීම අරමුණු කරගෙන සතිමත් බව පුහුණු කළෙමි. පෙර භාවනා අධ්‍යක්ීම් පර්යංක භාවනාව ආනාපානයේ මුල මැද අග ආශ්වාසය අවසානයේ ඇති දිගු හිස්තැන ප්‍රාශ්වාසය අවසානයේ ඇති කෙටි හිස්තැන වායෝ ධාතුවේ සැහැල්ලු විසිරෙන ස්වභාවය පඨවි ධාතුවේ තද බව තද වර ස්වභාවය ආපෝ ධාතුවේ වැකිරෙන ස්වභාවය සිත සංසුන් වී සිතිවිලි කිසිවක් නොමැති ස්වභාවය එකකට එකක් කිසිම සම්බන්ධයක් නැති සිතිවිලි කෑලි කෑලි යන එන ස්වභාවය පරයන්කේදී ඉතාමත් පැහැදිලි අවිධිමත් ඒකාකාරී තැනක සිත පිහිටීම නිසා එපා වූ ස්වභාවය වරහන් තුළ නිවාසික වැඩපිළිවෙලකදී දේශ අනුශය ඉතා ප්‍රමුඛව එක පරයන්කදී අත්දැකීම වරහන් තුළ නිවාසික වැඩපිළිවෙලකදී සක්මන වම දකුණ පොළොවේ තද මෘදු රළු උණුසුම් සිසිල් බව පොළොවට සාපේක්ෂව පතුලේ ස්වභාවය සිරුරේ බර එක පාදයක සිට අනෙකට මාරු වීම ටික වේලාවක් සක්මන කිරීමේදී වෙහෙසක් අලස බවක් දැනීම එදිනෙදා ජීවිතයේදී කටයුතු කරන විට සතිමත් බව සහ සමහර අවස්ථාවලදී වරහන් තුළ අවශ්‍ය නම් අනු කුඩා ඉරියව් පවා අධ්‍යක්ිය හැකි ස්වභාවය බොහෝ අවස්ථාවල එන සිතුවිලි පිළිබඳ දැනුවත් බව වරහන් තුල විශේෂයෙන්ම ද්වේෂ සහගත සිතුවිලි එන බව එන විට ඒ බව දැනීම ප්‍රශ්නය දැනට මාස කීපයක සිටම පරයන්ක භාවනාවේදී වාඩි වී ටික වේලාවකින්ම නිින්දක් වැනි ස්වභාවයකට පත් වේ මෙය දිගින් දිගටම සිදුවේ පරයන්ක භාවනාවේ යෙදෙන්නේ රාත්‍රී කාලයේ නිසා මෙය දවස තුල කරන කටයුතු වලදී වෙන වෙහෙස නිසා සිදුන බව මුලින් සිතුවත් ඒ එසේ නොවන බව දැන් තේරේ. සමහර විට නිින්දෙන් අවදි වීම විනාඩි 45ක් වැනි කාලයකින් සිදුවේ. සමහර විට එකම පරයන්ක තුල නිින්දත් අවදිමත් භාවයත් අතර කිහිප වරක් දෝලණය වේ. නිින්දෙන් අවදි වන විට ඉතා සියුම් වූ හුස්ම හෝ ඉඳගෙන සිටින ඉරියව්ව අරමුණු වේ. සමහර පර්යංකවලදී හිස කඩා වැටී තිබෙනු දැනේ. එවිට සෙමින් ඉරියව්ව සකස් කර ගනිමි. සමහර අවස්ථාවල හිස කෙලින් තිබුණත් බෙල්ලේ දෙපස මස්පිඩු නහර තදින් ඇදී ඉතා තදබල වේදනාවක් දැනේ. එවැනි පර්යංකවලින් පසු පර්යංකෙන් නැගිට පසුව එක වේලාවක් යනතුරු බෙල්ලේ මෙම ස්වභාවය අත්දකිමි. සක්මන් භාවනාවේදී සක්මන් කරන බව දැනුවත්ය. මුලින් පරිදි විස්තර දැන ගැනීමට අපහසුය. වරහන් තුල අවශ්‍ය නම් වුවමනාවෙන් බැලූත් ඒවා දැකගත හැක. පතුලට වඩා කකුලේ උඩ කොටස්වල සිදුවන චලනයට අවධානය යයි. එදිනදා වැඩ කරන විට මුලදී තිබූ තරම් සතිමත් බවක් නැති ලෙස හැඟේ. එවිට සිත පිට යාම වැඩි වී ඇති බවක් දැනේ. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා කාරුණිකව උපදෙස් පතමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
හරි නදී මහත්තයා, ඒකේ කරුණු කීපයක් තැන් තැන්වල සඳහන් වෙනවා. නර එදිනෙදා වැඩ ගැන කීපයක නැවත කියන්නකෝ. එතකොට අපිට එතනින් පටන් ගන්න පුළුවන්. ඇහුණද?
එහෙම සවනස මම බලනවා.
අන්තිමම තියුනේ අන්තිම වාක්‍ය දෙක තුන.
එදිනෙදා වැඩ කරන විටදී මුලින් තිබූ තරම් සතිමත් බවක් නැති ලෙස හැඟේ. එතකොට ස්වාමීන් වහන්ස, එවිට සිත පිට යාම වැඩි වී ඇති බවක් දැනේ.
හරි හරි, ඕක තමයි මං කිව්වේ. එතකොට ඔය මේ ඔය කියන කතාව තැන් කිහිපයක වෙන වෙන විදිහට ලියවිලා තියෙනවා. මේ ප්‍රතිපදාව දියුණු වෙන ක්‍රමේ තමයි ඔය කියන්නේ. ඉතින් අපි හිතමු යම් කිසි විදිහක මුලින් උත්සාහයකින් තමයි අපි හුස්ම හරි පිම්බීමක් හැකිලීමක් හරි මොකක් හරි බලන්න පටන් ගන්න. එතකොට මේ කරන වැඩක් අතරම මුලින් තියෙනවා. නමුත් කරනකොට කරනකොට දවසක මේ හුස්ම වියැකිලා නැති වෙලා යනවා. අන්න කරන වැඩේ අපිට එතනින් අතුරුදහන් වෙනවා. දැන් හුස්ම බල බලන මෙච්චර ලයින්දී හුස්ම බැලීමක් සිද්ධ කරා. එතකොට එයා නැති වෙලා යන්නේ ඒකට තටා කියාගෙන තමයි. ඒකට බායි කියාගෙන තමයි. එතකොට ඒ වෙලාවට අන්න කරන වැඩේ කිරීමක් තියුණා නම් ඒ දේ නැතුව ගියා. එතකොට ඔන්න ඔය කතාව අපිට පිළිගන්න හරි අමාරුයි ඇත්තටම. මෙතනින් මගේ කිරීම ඉවරයි, දැන් තියෙන්නේ කෙරෙන වැඩක් කියන එක බාර ගන්න ගොඩ දෙනෙක් කැමති නැහැ. එතකොට හිතනවා පිම්බිම හැකිලිම අල්ල ගන්න ඕනි කියලා හිතෙනවා. දැන් වෙන මොකක් හරි අල්ල ගන්න ඕනි කියලා හිතෙනවා. ඇත්තටම මුකුත් අල්ලා නොගෙන ඉඳීමේ හික්මීමක් තමයි ඔතෙන්දි තියෙන්නේ. මුකුත් නොකර ඉඳීමේ හික්මීමක් තමයි ඔතෙන්දි තියෙන්නේ. ඒ හික්මුණ ගමන් මොකද වෙන්නේ? ඔය කියනා වගේ කලින් තරම් විස්තර නැති ස්වභාවයක්. මේ වටපිටාවේ ඔක්කොම දේවල් යද්දි මේ හිත ඔහේ නිකන් ඉන්න ස්වභාවයක්. ඊළඟට මේ ඇවිද්දත් කලින් තරම් දැනෙන්නේ නැහැ, නිකන් බැලුවොත් පේනවා වගේ ස්වභාවයක් තමයි මතුවලා එන්නේ. ඉතින් ඕක තමයි තියෙන ඉහළම හික්මීම. ඒ හික්මීමට අපිට කොච්චර සූදානන්ද කියන එක පරීක්ෂා වෙනවා මේකෙදිදී. එතකොට අවුරුදු 10ක් 30 කරන කෙනෙක්. හැබැයි මාසෙනුත් ඕක සමහර විට අල්ලන කට්ටිය ඉන්නවා. ඉතින් මේ වார்த்தාවේ ගොඩාක් විස්තර සඳහන් වෙන ඔය අපි කියන කතාව ගැන. ඉතින් ඒක දැන් ඉබේම හරි කොහොම හරි අහුවෙලා තියෙනවා. දැන් පරියන්කිට ගියත් විස්තර වගේ විස්තර තොරතුරු බලන්න බෑ. බලන්න උමනාවක් තියුණා බැලෙන්නේ නැහැ. විනාඩි 45ක් ඔය ඉඳියද මොන වුණත් දන්නේ නැහැ. ආපහු ඇවිල්ලා වැටුණා. ඊට පස්සේ එදිනෙදා ජීවිතවලත් එහෙම ලොකුවට අවධානයක් පිටවගෙන වැඩ කරනව වෙනකොට ඔහෙ නිකන් රූකඩයක් වැඩ කරනවා. බැලුවොත් පේනවා. හිතේ හැමේ දුවන සිතිවිලි වලට පයින්ව අර හැමේ පයින්ව. ඉතින් ඔය මුකුත් නොකර ඉඳීමේ ප්‍රතිපදාව තියෙනවා තමයි දැන්. ඉතින් ඒක තේරුම් ගන්න නැවත නැවත අපි මේ විදිහට කමටහන් සාකච්ඡා කරමින් නැවත නැවත උත්සාහ කරමින් මේක නිකන් හරියට අර කොටලා පොනවා වගේ කතා බහ කරනවා. නමුත් අර එක එක්කෙනාට තේරෙන්නේ තමුන් සූදානම් වෙච්ච අවස්ථාවේදී තමයි. දැන් මේ වார்த்தාව පුරාවට ඒ ගමන ගිහිල්ලා තියෙනවා. නමුත් ලියන කෙනා ඒ සූදානමින් ලියනවාද නැද්ද කියන එක තාම ප්‍රශ්නයක්. මේක බාර ගන්න සූදානන්ද නැද්ද කියන එක තාම ප්‍රශ්නයක්. ඔය වார்த்தාව නම් මේ අහගෙන ඉඳිය පිරිස නැවත අහලා බලන්න. ඔය කියන කතාව නැවත නැවත ප්‍රශ්න කෙරෙනවා. මුළු වார்த்தාව පුලාවට පටන් ගත තැන ඉඳලා කෙරවල වෙනකම්ම ප්‍රශ්න කෙරෙනවා. මේ හරිද? මේ හරිද? මේ වෙන දේ හරිද කියන එක ප්‍රශ්න කෙරෙනවා. නමුත් ඕක තමයි විය යුත්තේ. ඕක කවදා හරි බාර ගන්නකම් මේ ප්‍රතිපදාව තව 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 ඇදි ඇදි යනවා. නමුත් බාරගත්ත දවසට තේරෙනවා අනේ නිකන් අමුතුම ලෝකයකට ගියා වගේ. වයිට් වෝටර් රාෆ්ටිං වගේ, රෝලර් කෝස්ටර් රයිඩ් එකක් වගේ අමුතුම ගමනක යනවා. මම අත දාන්න ඕනේ නැහැ. මම අත දාන්න ඕනේ නැහැ. ඔහේ නිකන් ඉන්න විතරයි තියෙන්නේ. වැඩ කටයුතු කරන්න විතරයි තියෙන්නේ. ඒ ක්‍රියාවලියට ඉඩ දීලා. අපි මේ නොකර ඉඳීමේ ප්‍රතිපදාව කොහොමත් අපි කැමති නැහැ. අපි හිතන්නේ හැම වෙලේම මොකක් හරි කරන්න ඕනි කියලා. කරන්න ඕන එක තමයි අපි ඉදිරියෙන් තියාගන්නේ. නමුත් නොකර ඉඳීමක් බවට ටික දවසකින් පත් වෙනවා. ඊට පස්සේ හරි ලේසි වැඩේ. මුකුත් නෑ නිකං ඉන්න තිය නිකං ඉන්න බැරිකාම තියෙන ඉතින් අපිට ඒක ඇත්ත. ඒකින්ද වැඩ කටයුතු කරන්න එදිනදා ජීවිතය ගැන වැඩි අවධානයක් දෙන්න සක්මන් පරියන්කත් කරන්න බලන්න මේ මම මගේ මේ ඉන්වෝල්මන්ට් එක නැති කරන්න පුළුවන්ද මට මේක ඔහේ යන්න දීලා බලාගෙන ඉන්න පුළුවන්ද බලාගෙන ඉන්නකොට අර වගේ නොදාන දිහාවකට ගිහිල්ලා ඇදගෙන වැටෙනවා කොහේ ඉන්දියද කො මොන වුණාද දන්නේ නැහැ එදිනදා ජීවිතේ සතිය නැති වෙලා ගියා වගේ සක්මනකට 100ක් ඇත්තෙම නැහැ වගේ ස්වභාවයක් තමයි ඉතුරු වෙන්නේ නමුත් මේක තමයි මේ ප්‍රතිපදාවේ ගමන කියලා බාරගන්න කෙනෙක් සූදානම්ද නැද්ද කියන ප්‍රශ්නේ නැවත නැවත ඉතින් විමසෙනවා. ඒක ස්වභාවිකයි. ඉතින් අපි බලමු ටිකෙන් ටික ටිකෙන් ටික මේ කෙනාට මේ සූදානම ලං කරගන්න උත්සාහයක් දරන්න කියලා කියමු නේද ඉතින්.
ඊළඟ වාර්තා ස්වාමීන් වහන්සේ අවුරුදු 10ක් පමණ කාලයක් සතිමත් බව පුහුණු කරමින් සිටිමි. වරින් වර නේසා නේවාසික වැඩමුළු වලටද සහභාගී වී ඇත. දිනපතා ගෙදරදී සතිමත් බව පුහුණු කරගෙන ගියත්
ඔය කලින් එක නෙවෙයිද
නෑ ස්වාමීන් වහන්සේ මටත් ඉතනේ ඒකමද කියලා වෙලා මම බැලුවා කලින්
හොඳයි හොඳයි
දිනපතා එහෙම සර්ණ දිනපතා ගෙදරදී සතිමත් බව පුහුණු කරගෙන ගියත් සමහර කාලවලදී එය එක දිගට කරගෙන යාමට බාධා ඇති වූ කාල වකවානුද තිබේ පසුගිය වසර අවසානයේ මාගේ පාදයේ ඇම්පියුටේෂන් එකක් කිරීමෙන් පසු මොනම ආකාරයකටවත් සිත එකඟ කර ගැනීමට අපහසු වී මාස කීපයක්ම ගත කළෙමි. ඒ ශල්‍යකර්මයෙන් පසුවගත් විවිධ වර්ගයේ වේදනා නාශකවල බලපෑම නිසායයි සිතමි. පරයංක භාවනාව. මුලින්ම ඉඳගෙන සිටින ඉරියව්වට අවධානය දෙමි. එහි විනාඩි 10ක් පමණ සිට පිම්බීම හැකිලීම අරමුණු කරමි. නමුත් එහි විනාඩියක් පසු සිටිය නොහැක. එවිට ඔළුවේ නාඩි වැටෙන ස්වභාවය ඉතා හොඳින් සංවේදනය වේ. මුළු ඔළුව පුරාම මෙය දැනේ. එක වේලාවකින් එද නොදැනී යයි. එවිට සිරුරේ අනෙක් ස්ථාන අරමුණු කරමි. ඒ ස්ථානවල ඇඟිලි තුඩුවලින් ඉතා කුඩා පුළුඟු පනින්නාක් මෙන් දැනේ. සමහර අවස්ථාවලදී ශරීරය තුළ ඉන්ද්‍රිය වැඩ කරන ශබ්ද මරහන් තුළ හදවත ආමාශය ඇසේ. අවට පරිසරයේ කෙතරම් කලබලකාරී වුවත් නිහඬතාවයේ හඬට ස්විච් විය හැක. සමහර දිනවල සිත විසිර යාම ඉතා අධිකය. මගේ ඇම්පියුටේට් කරන ලද කකුල නැති බවක් තාම නොදැනේ. එම කොටසේ කැසීම්, රිදීම්, හිරිවැටීම් සියල්ල දැනේ. කෘතිම කකුල දමාගෙන සිටින විට කෘතිම කකුලේ විලුඹේ සිට ඉදිරියට සිරුරේ බර සම්ප්‍රේෂණය වෙන ආකාරය තවම හොඳින් දැනේ. සාමාන්‍ය කකුලේ දැනෙන දැනීම් සියල්ලම පවා කෘතිම කකුලට දැනේ. උදාහරණයක් ලෙස සපත්තුව ඇතුලේ අඩියේ තිබෙන මැටීරියල් එකේ ස්වභාවය පවා දැනේ. ප්‍රශ්න. මගේ පුහුණුවේ වරහන් තුල පරයන්ක භවනාවේ විශාල වරදක් ඇති බව සිතේ. එය නිවැරදි කරගන්නේ කෙසේදයි කාරුණිකව පහදා දුන මැනවි. සිත අධික ලෙස විස්ත්‍රි යන අවස්ථාවල කළ යුත්තේ කුමක්ද? වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට මේ මේ වරදක් විදියට හඳුන්වන්නේ මොකද්ද දන්නේ? දැන් මේ හොඳ වார்த்தාවක් මට අහගෙන ඉඳියා. දැන් අන්තිමට කියනවා පරයන්ක භාවනායේ ලොකු වරදක් තියෙනවා කියලා. ඇති බව සිතේ කියනවා. ඒක ගැන මුකුත් අදහසක්
අපිට. මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ අයින් කරපු කකුලේ දැනීම් දැනෙනවා කියලා ලියලා තියෙනවනේ. ඒක වරද්දක් කියලා
අපි ඇසියුම් කරන එක නෙවෙයි කියන්නේ. අපිට පුළුවන් ද ඒ තැනැත්තාව පොඩ්ඩක් කන්ටැක්ට් කරගෙන මෙන්න මේක පිළිබඳ මේ පොඩි කමෙන්ට් එකක් ගන්න. අපි ඒ අතරේ අනිත් ප්‍රශ්නේ සාකච්ඡා කරලා නැවතෙමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
අපි රාජිකාට බාර දෙමු මේ මේ කපුකම්.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මටත් දැනෙන ස්වාමීන් වහන්සේ ඇත්තටම හොඳ වார்த்தාවක් කියලා තමයි.
ඒකනේ. ඔක්කොම අන්තිමට දැන් මම උඩ යට කරුණා. බැලේ මට මගේ අසහියද කියලා. මේ අපි බලමු නෑ. ඕකේ කියන දේවල් තියෙනවා සෑහෙන. අපි බලමු.
අවසරයි ස්වාමීන් වහන්ස. රාජිකා කතා කරන්න පුළුවන්ද?
ඔව් ළඟ අපි කියන්න.
ඔව් මේ ඇත්තටම මේ වார்த்தාව මේ සුගත් අයගේ. දැන් සුගත් අයියා මෙතන ඉන්නවා. නමුත් කතා කරන්න නම් එතරම් කැමැත්තක් නැහැ. මම කැමතියි ආවෙන්නේ උත්තර දෙන්න.
ඒක තමයි අර දෙකේම එකම උඩ එකම කෑල තිබ්බහම මම කල්පනා කරා මේ හරි ඔකේ මේ එහෙම කරමු කමක් නැහැ යා වෙනුවෙන් කට උත්තර දෙන්න පුළුවන් නම් මම හිතන්නේ
ඕන
ස්වාමීන්
නැත්නම්
වහන්සේ
ලිඛිතව ගත්තත් ඇති අපිට. නිකන් කොමාරි කමන්නේ පහසු විදියට.
මේ වෙලාවේ කතා කරලා විසඳ ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක බොහොම වටිනවා කියලා මම හිතනවා ස්වාමීන් වහන්ස.
හොඳයි.
ස්වාමීන් වහන්සේට තව දැනගන්න අවශ්‍ය අර එක දෙයක් තමයි මේ අර දැන් කකුල කපපු කකුල තාම තියෙන බව දැනෙනවා. වෛද්‍ය විද්‍යාවෙන් ඒකට කියන්නේ ඇත්තටම ෆැන්ටම් පේන් කියලා. දැන් වෛද්‍ය විද්‍යාව විදිහට ඒක තියෙන එක හොඳ නෑ කියලා තමයි ඒගොල්ලන් කියන්නේ. ඒක පුළුවන් තරම් ඉක්මනට මේ නැති කරගන්න කියලා. ඉතින් නමුත් දැන් මේ වෙනතුරු දැන් මාස 8ක් වෙනවා. තාම ඒ දැනීම හොඳින්ම තියෙනවා. ඉතින් ඒක දැන් අපේ ඒ භාවනාව පැත්තෙන් ඒක බලද්දි ඒක නරක දෙයක්ද කියන එක තමයි දැනගන්න අවශ්‍ය වෙන්නේ ස්වාමීන් වහන්ස. එක දෙයක්.
හරි.
අනිත් දැනගන්න අවශ්‍ය දේ තමයි පර්යංක භාවනාවේදී අර මේ එක එක දේවල් අරමුණු වෙන එක. උදාහරණයක් විදිහට සමහරලාට හුස්ම, සමහරලාට මේ ඇඟේ කයේ සංවේදනා, ඒ වගේ දේවල් වලට මාරු වෙන එක, ඒක මේ නරක දෙයක්ද කියන එකත් දැනගන්න අවශ්‍යයි.
හොඳයි. එතකොට දැන් දැන් මේ පැහැදිලිතාවයක් තියෙනවා අර කියන විදිහට අර කකුල දැනීම පිළිබඳ තමයි ගැටලුව මතුවලා තියෙන්නේ. ඉතින් දැන් අපි මෙහෙමයි, දැන් අපි වෛද්‍ය විද්‍යාවට අනුමතයක් දක්වන්න මට හැකියාවක් නැහැ. නමුත් මේ සාමාන්‍ය මේ අපි අහලා තියෙන කරුණු තමයි, ඉතින් ඔය නැති වෙලා ගියපු ඒ විදිහේ ලිම්බ එකක් තියෙන බව දැනීම ස්වභාවිකයි. එතකොට අපි හිතමු දැන් සමහර විට මම අහලා තියෙනවා, දැකලා තියෙනවා අර මේ ඔය යුද්ධක වගේ අතක් නැති වෙච්ච මිනිස්සෙක් අනේ අත නැති වෙනකොට ඒ දැනෙච්ච වේදනාව සමහර විට මුළු ජීවිත කාලේ අවුරුදු 10ක් විතර එක දිගට 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 පවතිනවා. එතකොට අර අර නැති අතේ තමයි මේ වේදනාව දැනෙන්නේ. එතකොට අර අනතුර වෙන මොහොතේදී ඒ ඇති වෙච්ච වේදනාව එහෙම දිගටම පවතිනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ අර මිර මැජික් කියලා අන්න දැන් මේ අත් දෙකම පෙට්ටියක් ඇතුළට දාලා එක අතක් අර නැති අත සැඟවෙද්දි මේ තියෙන අත ඉදිරිපත් කරනවා. එතකොට මේ පෙට්ටිය එක පැත්තක තියෙන මිර එකක්. එතකොට අර අර එක අතක් තියෙනවානේ. ඒකත් එක්ක මිර එකට පෙනුනහම අන්න මේ තැනත්තට එහා පැත්තේ අතක් තියෙනවා වගේ පෙනෙනවා. එහා පැත්තේ අතත් මේ පැහැදිලිව තියෙන ආකාරයක් අර මේ මිර එකකින් මැවිලා පේනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න අත් දෙකම මිරිකලා අත් දෙකම එකට අරගෙන මෙන්න දැන් හරි මගේ අත් දෙකම තියෙනවා කියන එක මනසට දාගෙන මේ තැනත්තා අත් දෙක රිලැක්ස් කරනවා. එතකොට මොකද වෙන්නේ? අර අවුරුදු 10ක් 15ක් පේන් කිලවල්ස් වලට වත් නැවතින්න බැරි වුණු ඒ වේදනාව එහෙම නැති වෙලා යනවා. ඉතින් ඔය ඒ දැනෙන එක ස්වභාවිකයි. ඒතර දැන් මෙතන තියෙන්නේ නිකන් අර සංවේදනානේ. එතකොට ඒක අපේ ඇත්තටම මේ අර දැන් මිර මැජික් එකකින් වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් මේ මනසේ යම් කිසි දෙයක් තමයි එතන තියෙන්නේ. එතකොට මනසෙන් තමයි අර වෙහෙසක් හදාන දෙහුනේ ඒකට යම් කිසි ප්‍රතික්‍රමයක් වගේ. ඉතින් දැන් ඔය වගේ දෙයකට හොඳම ප්‍රතිපදාවක තමයි අපි මේ යෙදිලා ඉන්නේ. මේ විදිහට මේ සතිමත් බව පුරුදු කරනවා නම් අපිට එතකොට මේ කය තුලින් දැනෙන දැනීම් කයේ හඬට නෙවෙයි සවන් දෙන්නේ. ඒතර කය තමයි මේ ආපදාවට ලක් වෙලා තියෙන්නේ. ඒතර මේ ආපදාවට ලක් වෙලා තියෙන කය අනිවාර්යෙන් එයාගේ සුවසේවාවක් හදා ගන්නවා. සුවවීමක් සිද්ධ වෙනවා. ඒතර මේ සුවවීමේදී ඔය වගේ විස්තරතරතුරු දැනෙනවා. අනිත් එක තමයි සාමාන්‍ය කෙනෙක්ට නොදැන්නෙන පමණට වැඩි විස්තරතරතුරු දැනෙනවා මේ පුහුණුව කරන කෙනාට. එතකොට හොඳට සිහියට හසු වෙනවා මේ මොනවද දැනෙන දැනීම් කියලා. අර විදියට ඇතුළත යන ක්‍රියාවලී, ආහාර දිරවි, මේ වගේ දේවල්, මෙන්න මේ ඇඟිලි හොලවනවා වගේ සමහර විට නැති ඇඟිලි, ඒ ස්නායු තුඩු වලින් ඒ දැනීම් මතුවලා එනවා. එතකොට මේ අපේ පැත්තෙන් බැලුවොත් ඒක එහෙම ගැටලුවක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක මේ දර වේදනාවක් වෙනකොට යම්කිසි දැනීම් ටිකක් නේ තියෙන්නේ. දරන්න බැරි එහෙම වේදනාවක් එහෙම දෙයක් නෙමෙයි, නිකන් අර දැනීම් ටිකක් තියෙන්නේ. එතකොට අර නැති ඒ කොටස තියෙන බව අපිට හැඟෙනවා. ඒ දැනීම් තියෙනවා. එතකොට අර මේ මේ මේක කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් එක්තරා විදිහක අර අර අපේ දැන් රූපේ නෑ ඔතන. දැන් අද පංච උපාදානස්කන්ධය ගැනනේ කතා කරේ. රූප කොටස නෑ. නමුත් ඉතුරු ටික ක්‍රියාත්මක වෙන ආකාරයක් නෙවෙයි තියෙන්නේ. ඒතර අර කියපු විදිහට විඳීම් පෙන්නනවා. සංඥාවක් තියෙනවා මේක තියෙනවා කියලා. ඊට පස්සේ මේ සංස්කරණයක් වෙනවා විඥාණයෙන් මේවා වෙන් කළ හඳුන්වලා දෙනවා. එතකොට ඉතුරු ටිකම තියෙනවා. එතකොට අපිට එකක් කියලා මේක වෙන් කරන්න බෑ කියන එක මම ධර්මදේශනාවේදීත් කිව්වා. ඒකට හොඳ උදාහරණයක් තමයි ඔය කියන අවස්ථාව. එතකොට අර විදිහට අපිට රූපේ කියලා කපලා අයින් කරන්න පුළුවන්ද? එහෙම බෑ. එහෙම බෑ. එතකොට දැන් හරි මේ බාහිර බිමින් තියන්නනේ අපේ අදහස. එතකොට බාහිර බිමින් තියෙන ප්‍රතිපදාව තමයි ඔය වාර්තා පුරාවට සඳහන් වෙන්නේ. එතකොට ඒකෙම යෙදිලා ඉන්න. එතකොට ඔය බාහිර වෛද්‍යවරුන් තින් දවසකට සත්‍යයි කියනවා. වෛද්‍ය වෘත්තියේ ඉන්න කට්ටිය මෙතන ඉන්නත් පුළුවන්. නමුත් අලුත් රිසර්ච් එකක් අහම අලුත් එකක් කියනවා. තව ටික කවකින් තව එකක් කියනවා මේමයි සත්‍ය කියලා කියන්න බෑ. අපිත් එහෙම කියන්නත් බෑ. අපිත් කියන්නේ මේ වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. මේ ප්‍රැක්ටිස් එකක් දවසින් දවස වෙනස් වෙනවා. මේ කියන කතාත් දවසින් දවස වෙනස් වෙනවා. දැන් අද කියන එකක් නෙමෙයි සමහර හේට කියන්නේ. දෙකම අහගෙන ඉඳලා සංසන්දනය කරන්න කෙනෙක්ට තේරෙනවා මේ මේ ප්‍රතිවිරුද්ධ මතදයක් ඉදිරිපත් කරා. හරියටම හරි. වාමට යන කෙනෙක්ට කියන දකුණට ඵලයන් කියලා. දකුණට බර කෙනෙක්ට කියන වාමට ඵලයන් කියලා. ඒක තමයි ක්‍රමය. ඕක තමයි මැදුම් පිළිවෙත. එතකොට මොකක්වත් අල්ලා නොගෙන ඉන්න ප්‍රතිපදාවක් නේ අපි ලං කරගන්න හදන්නේ. ඉතින් ඒ සඳහා යම් කිසි විදිහක අර ස්ථිරව දෙයක් ගන්නෙ නෑ අපේ හැඟීමක් නෑ. ස්ථිරව දෙයක් ගන්න අවස්ථාවක් අපි උදා කරගන්න. ඒ වෙනුවට හැමදේම හරියට නිකන් අර බෝලයක් කැරකෙනා වගේ මේ කැරකෙන ලෝකෙ වෙනස් වෙමින් තමයි පවතින්නේ. එතකොට මේ වගේ ප්‍රතිපදාවකින් ওই වගේ දෙයකට ඇත්තටම සුවවීමක් ගන්න පුළුවන්. හොඳ සුවවීමක් ගන්න පුළුවන්. ඒ සුවවීමේ ක්‍රියාවලිය තමයි ඔය දැනෙන්නේ. එතකොට ඕකෙම යෙදිලා යෙදිලා ඉන්න. එතකොට මේ විවිධ පෙරලී උඩු යටිකුරු වීම එන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. එහෙම ආවට ප්‍රශ්නයක් නැහැ. නැවත නැවත යෙදෙන්න. නැවත නැවත යෙදෙන්නේ දෙන්න තේරෙයි සුවවීමක් වෙනවා. පහසුවක් ලං වෙලා එනවා. තමුන්ගේ අර අර ස්කන්ධ බාහිරය බහා තබන සේයාවක් ටිකෙන් ටික මත වෙලා එනවා කියලා. ඉතින් ඒකට හොඳ අවස්ථාවක්. මොකද ජීවිතයේ ඔයගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් වෙච්ච වෙලාවට තමයි අපිට මේ 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 කියන යථාර්ථය තේරෙන වෙලාව. ඒ වෙන අනිත් වෙලාවට ප්‍රශ්න ගැටලු නැති වෙලාවට අන්න අපිට කිසි මේ පිළිබඳ වටිනකමක් නැහැ. ග්ලෑඩ් ගේම් එකක් අපිට ප්ලේ වෙන්නේ නැහැ. නමුත් මේ විදිහ ආපදාවක් වෙලා අන්න දෙයක් නැතුව ගියාට පස්සේ අන්න තේරෙනවා කකුලක වටිනකම. දතක් අමාරුවක් ආවට පස්සේ තේරෙනවා දතක තියෙන වටිනාකම රිදෙන්නේ නැතිකොට තියෙන වටිනාකම. ඒ විදිහේ සංසන්දනයක් සහිතව හොඳ පාඩමක් ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවක්. ඉතින් ඔයගේ දේවල් තමයි අපේ මේ ජීවිතේ යථාර්ථය අපිට නිවැරදි අර්ථය අපිට පෙන්ලා දෙන්නේ. එක්තරා විදිහක කියන මේ මේ තිරෙන් පිටිපස්සේ ජවනිකාව පෙනෙන අවස්ථාව තමයි ඔය තියෙන්නේ. ඕවෑන් තොරව මේ තිරේ පිටිපස්සේ ජවනිකාව පෙනෙන්නේ නැහැ. මේ ජවනිකාව පෙන්වන අවස්ථාවක්. ඒ සඳහා හොඳ පෙරසූදානකුත් තියෙනවා. මේ විදිහට භාවනාවක් පුරුදු කළා, සිහියක් පුරුදු කළා තමුන් යම්කිසි ක්‍රියාවලියක යෙදිලා ඉන්න කෙනෙක්. එතකොට ඒ පෙරසූදානම අපිට සෑහෙන අනුග්‍රහයක් කරලා තියෙනවා. ඒ විදිහට නැවත නැවත මේ කය දැනෙන දැනීම එක්ක කල්ගත කරන්න, ඒවා පිළිබඳ මතවාද ඔලුවට දාගන්න එපා. ඒ වෙනුවට විවේකී වෙන්න. ඒ ඉන්නකොට ඉන්නකොට අනිවාර්ය සුවසේවාවක් දිහාවට අනිවාර්ය පහසුවක් දිහාවට තමයි අපි ඇදිලා යන්නේ. එහෙම නැත්නම් මේ ධර්මය බොරු වෙනවා. මේ ධර්මය බොරු කරන්න පුළුවන් දෙයක් තාම මං හිතන්නේ පහළ වෙලා තියෙනවා කියලා. ওই පරීක්ෂණවලට අල්ලන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ පේන් කියලා එක ඔක්කොටම වැඩි ඉහළින් වැඩ කරනවා. ඉතින් අනිත් දේ තමයි අර සිතීලි වලට එහෙට මෙහෙට පණිනවා කුවා. ඉතින් ඔය කියන කතාව කියන්න පුළුවන් ඉන්නේ මේ පණිවි බව දැනගත්ත හින්දානේ. ඒක සිහියට හසු කරගත්ත හින්දානේ. ඒක නිසා ඔය ටික ඔක්කොම ඒ වෙන විදිය හරි. පිටිල වලට පයින් ඕනේ එක සයිජ් එකකදී. මේ විදියට එහෙම එහෙ පාලනය නැතුව ගලාගෙන යන්න ඕනේ මේ හිත. ඒක තමයි මේ ප්‍රැක්ටිස් එකේ ප්‍රෝග්‍රස් එක. ඒතරේ මේ අවස්ථාවේදී ඔය සිහියෙන් ඉඳලා තමයි ඔක කියන්නේ. දැන් ඔක නොටිස් වෙනවා. කලින් දන්නේත් නැහැ. දැන් තේරෙනවා මේ පයින්ව, අරේ පයින්ව, මේ පයින්ව එක තැනක කිසිම විදියට තියන්න බෑ. ඔක තමයි නියම අනිත්‍ය ස්වභාවය. අපිට අවශ්‍ය තැනක තියාගන්න පුළුවන් නම් එතකොට අපි තරහ විදිහක නිත්‍යභාවයක් පුරුදු කරනවානේ. අපිට අවශ්‍ය විදිහට පාලනය කරන්න පුළුවන් කියලා. නමුත් බැරි වෙනකොට තේරෙනවා මේක තමයි නියම අනිත්‍ය. මේ මගේ කියලා හිතා ඉඳියට මට මේකේ පාලනයක් නැහැ. පාලනයක් නැත්තම් ඔහේ යන්න දීපන් කියලා අන්න මේ භාරය බිම තියෙනවා. ඒ බිම තීම සඳහා තමයි ওই අවස්ථා දෙක තුනක් එකට ගැළපිලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා උනන්දුවක් උත්සාහයක් තව තවත් ඇති කරගන්න කියලා අපි කියමු.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස අපේ කාලය අවසන් ඊළඟ වාර්තාව ස්වාමීන් වහන්ස ලබන සතියේ ඉදිරිපත් කරන්නද?
ඔව් එහෙමනම් එහෙම කරමුනේ හදිස්සියක් නැතුව ඇතිනේ නේද ඒ වාර්තාවට?
එහෙමයි ස්වාමීන් වහන්ස.
හරි. එහෙනම් අපි අවසන් කරමු.
රාජිකාට බාර දෙනවා වැඩසටහනේ ඉතුරු කටයුතු කරගන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
බොහොම පින් අදී බන්දුල මාමා අපි ඉක්මනට මේ පුණ්‍යානුමෝදනා කරලා කෙටියෙන් ස්වාමීන් වහන්සේලා වන්දනා කරලා වැඩසටහන අවසන් කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් වැඩසටහනකට සම්බන්ධ වෙන්න තියෙන නිසා.